එහෙමනම් මහා සංඝරත්නයන් අවසරයි අපි කරණීය මෙත්ත සූත්‍රය කතා කරගෙන ගියේ ඒ මුල් කොටස අපි කතා කරලා ඉවර කළා. දැන් අපිට පටන් ගන්න තියෙන්නේ සන්තුස්ස කෝච සුභරෝච කියන තැන ඉඳන්. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ අර අරහත්ත්වය ලබාගෙන එහෙම නැත්නම් අරහත්ත්වය සාක්ෂාත් කරගෙන වාසය කරන්නට කැමති භික්ෂුවට එහෙම නැත්නම් යෝගීන් වහන්සිට ඒ අරහත්ත්වය අධිගමයේ සඳහා පිළිපදින කෙනාට හෝ විශේෂයෙන් ආරණ්‍යක භික්ෂුවකට ඇතැම් කළ යුතු දේවල් දේශනා කරලා ඊට අමතරව තවත් කරුණු ටිකක් දේශනා කරන්න තමයි මේ සන්තුස්ස කෝච සුභරෝච කියන ගාථාව දේශනා කළේ. කෙටියෙන්ම කිව්වොත් එතකොට නිවන් අවබෝධ කරගන්න කැමති කෙනෙක් ගේ තිබිය යුතු ගුණධර්ම කීපයක් දක්වලා තව කරුණු කීපයක් දක්වන්න තමයි මේ දේශනාව මේ ගාථාව ආරම්භ කළේ. එතකොට ඒකේ මුලින්ම තියෙනවා සන්තුස්සකෝ කියලා වචනයක්. එතකොට ඒකෙන් අදහස් කරන්නේ කලින් අපි කතා කළා දොළොස් ආකාරයක සන්තෝෂයන් සම්බන්ධව. ප්‍රත්‍ය වල සන්තෝෂයන් පිළිබඳව. කොහොමද 12ක් වුණේ? මතකද මේ සන්තෝෂ කියන වචනේ අපි දොළොස් ආකාරයකට කතා කළා කොහෙදී හරි. ඉන්න මතකයක් නැද්ද? කතා කරේ නැද්ද? මතකද කොහොමද? මේ මෙතන මතකද? මොන සූත්‍රයේද මේ? එහෙම එකක් දැකලවත් නැද්ද ජීවිතේට මෙහෙම සූත්‍රයක්? තිබුණ නැද්ද එහෙම එකක්? මේ ගිය සූත්‍රයේ අපි මේ ගැන කතා කළා. මේ තියෙන්නේ චීවරයේ යතහා ලාභ සන්තෝෂ, යතහා බල සන්තෝෂ, යතහා සාරූප සන්තෝෂ කියලා කොටස් තුනයි. ඒ විදිහටම ඉතිරි ප්‍රත්‍ය සම්බන්ධවත් මේ විදිහට තුන් වැදෑරුම් වෙනවා කියලා අපි කතා කළා. ඒ ගැන තමයි දැන් මෙතන මේ කියන්නේ. පැහැදිලිද? අන්න ඒ විදිහට දොළොස් වැදෑරු වූ සන්තෝෂයන්ගෙන් සතුටු වෙන කෙනාට කියනවා සන්තුස්සකෝ, සතුටු වෙන භික්ෂුව. එතකොට තව අර්ථයක් විස්තර කරනවා. සතුටු වෙන නිසා තුස්සක කියන වචනේ හැදෙනවා. තුස්සක, තුස්සතිති, තුස්සකෝ, සකේන තුස්සකෝ, සන්තුස්සකෝ. එක නිරුක්තියක්. තව නිරුක්තියක් සන්තේන තුස්සකෝ සන්තුස්සකෝ. තව නිරුක්තියක් සමේන තුස්සකෝ සන්තුස්සකෝ. ඒ එකිනෙක ඊට පස්සේ විස්තර කරනවා. මේකෙදී සකං, මෙතන සකේන තුස්සකෝ කියලා තියෙනවනේ, ඒක විස්තර කරන්නේ සොකීය දෙයින් සතුටු වෙන කෙනා කියන එකයි තේරුම. සකේන තුස්සකෝ, සොකීය දෙයින්, තමන්ට ලැබිලා තියෙන දෙයින් සතුටු වෙන කෙනා. ඒතර මොකක්ද මේ ලැබිලා තියෙන දේ? ඉස්සරහට විස්තර කරනවා. පින්ලියා ලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා, ඔය විදිහේ දේශනාවක් අපට අහන්න ලැබෙනවා. කොහෙදද අහන්න ලැබෙන්නේ? හැමෝටම අහන්න ලැබෙනවා උපසම්පදා වුණා යස්මලාට. කොහෙදද? සීමා මාලකයේදී අවවාද කරනවා මේ ටික. මොනවද ඒවට කිව්වේ? මිශ්‍රය හතර. මිශ්‍රය සහ අකරණීය ධර්ම එතනදී විස්තර කරනවානේ මතක ඇති. එතකොට මෙන්න මේ මිශ්‍රය අතුරින් එකක්නේ දැන් මේ මෙතන උදාහරණයේ විදිහට පෙන්වුවේ. එතකොට මේ සීමා මාලකයේදී දේශනා කරන ලද තමනුත් පිළිගත්තු සිව්පසයක් ගැන සිව්පසයක් තියෙනවා. එතකොට ඒ සිව්පසයෙන් ඒ එතන කියවුණු සිව්පසය සුන්දර දෙයක් හෝ වේවා, හොඳ දෙයක් හෝ නරක දෙයක් හෝ, සකසලා පිළිගන්නපු දෙයක් හෝ වේවා, එහෙම නොවුණු දෙයක් හෝ වේවා, එහෙම සකස් කරලා දුන්නත් නැතත් ඒක පිළිගන්න අවස්ථාවේදී පරිභෝග කරන අවස්ථාවේදී වෙනසක් පෙන්වන්නේ නැතිව යැපෙන කිනාට කියනවා සකේන තුස්සකෝ කියන නිරුක්තියෙන් සන්තුස්සකෝ. මොකද සකේන තුස්සකෝ කියලා එතන කියන්නේ දැන් අපිට දායාදයක් විදිහට ලැබුණු දේ තමයි දැන් භාග්‍යතුන් වහන්සේ අනුදෙන්නේ පින්ඩියාලෝප භෝජනේ යැපෙන්න. පින්ඩපාත ගිහිල්ලා යැපෙන්න. ඉතින් ලැබෙන දේ පිළිගන්න. ඉතින් ඒකේ බැඳීමක් තියනවාද කවුරුත් මෙහෙම මෙහෙම දේවල්ම දෙනවා අපි කියලා? එහෙම නැහැ. පැහැදිලි නේද? සිවුරක් කොහොමද දේශනා කරේ? කොහොම සිවුරුද? සිවුරුද? එතකොට පාංශුකූල සිවුරු වලින් යැපෙන්න තමයි සීපෙදී අපි අපිට අවවාදේ ලැබුණේ. ඉතින් ඒක පාංශුකූල සිවුරු කියන්නේ ඉතින් මහා අනර්ග වස්තු නෙවෙයි නේද? ඉතින් පිරිස අයින් කරලා දාන ඇඳුම්. ඒ වයින් යැපෙන්න තමයි අපි එතනදී එකඟ වුණේ. අන්න ඒ දේවල් තමයි ඒකට අපිට ගුරුවරුන්ගෙන් අනුශාසනා වශයෙන් ලැබුණු දේ, ස්වකීය දේ. ඒ දෙයින් යැපෙන්න අපි හිත හදාගත්තා නම් ඉතින් එහෙමනම් හිතේ රිදීමක් ඇති වෙන්න බෑ. ඊට වෙනස් දෙයක් ලැබුණා හරි එහෙම කියලා. ඒකට ඒ තැනකදී අපි හිත හදාගන්නේ ඕනම දෙයක් ලැබෙන දෙයක් පරිභෝග කරන්න හිත පුරුදු කරගන්නයි. එහෙමනම් හිත රිදව ගන්න අවශ්‍ය නැහැ. අන්න ඒ විදිහට වෙනසක් ඇති කරගන්නේ නැතුව ලැබුණු දෙයින් සතුටු වෙන කෙනාටත් කියනවා සන්තුස්සකෝ. ඒකට තව සන්තං කියලා කිව්වේ විද්‍යමාන දේ කියන එකයි තේරුම. ඒතකොට සන්ත ශබ්දය විද්‍යමාන අර්ථයේ. සන්තේන තුස්සකෝ විද්‍යමාන දෙයින් සතුටු වෙනවා. ඒ කියන්නේත් අර අර්ථේම තමයි. ඒකයි කියන්නේ යං ලද්දං හෝති යත්තනෝ විද්‍යමානං. යමක් ලැබුණද තමන්ට යමක් විද්‍යමානද ඒ විද්‍යමාන දෙයින්ම සතුටු වෙන වෙනවා. ඊට එහා දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එහෙම ප්‍රාර්ථනා නොකරමින් අත්‍රිච්ඡතා ආදිය දුරු කරමින් ඒ විද්‍යමාන දෙයින් සතුටු වෙන කෙනා සන්තුස්සකෝ කියලා හඳුන්වනවා. ඊළඟ නිරුක්තිය. තව අර්ථයක් සමන්තුස්සකෝ. එතකොට මෙතන එකයි කිව්වේ සමේන තුස්සකෝ. මෙතන සමන් කියලා කිව්වේ ඉෂ්ට අනිෂ්ට දෙකේදී. ඉෂ්ට දෙයක් ලැබෙද්දී සහ අනිෂ්ට දෙයක් ලැබෙද්දී ඒ තැන්වල ඇලීමක් හෝ ගැටීමක් සිදු වෙන්නට නොදී ඇලීම් ගැටීම් දුරු කිරීම තමයි සම භාවය කියලා කියන්නේ. අන්න ඒ සම භවින් සියලු අරමුණු වලදී සතුටු වෙන කෙනා සමේන තුස්සකෝ සන්තුස්සකෝ කියලා නිරුක්තිය කියනවා. කෙටියෙන්ම කිව්වොත් හොඳ දෙයක් ලැබුණත් නරක දෙයක් ලැබුණත් අප ඉවසගෙන සතුටු වෙන කෙනා කියන එකයි. මෙන්න මේ ලක්ෂණ තියෙන කෙනාට අපි කියනවා සන්තුස්සකෝ. පැහැදිලිද? තමන්ට එතකොට මේ ගුණය පිහිටලා තියෙනවද කියලා කල්පනා කරලා බලන්න ඕන. දැන් නිවන් දකින්න බලාපොරොත්තු වෙන භික්ෂුවක් නම් මේ ගුණ තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. ඒ නිසා තමයි මේ දේශනා කරලා තියෙන්නේ. කවුද දේශනා කළේ? අපිද? අපිත් දේශනා කළා. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එක තමයි අපි දේශනා කරේ. පැහැදිලි නේද? හා හරි. ඊළඟට සුභරෝ, ඒකේ තේරුම මොකක්ද? භර දහා, භර ධාතුව එතකොට පෝෂණය කිරීම අර්ථයේ. සුපෝසෝ ඉති උත්තං හෝති, සුවසේ පෝෂණය කර හැකි කළ හැකි කියන අර්ථයයි. සුකේන බරියතිති සුභරෝ, පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කියන එකයි තේරුම. මොකක්ද මේ කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කියලා? ඔන්න විස්තර කරනවා. යම් භික්ෂුවක් ඉන්නවා ඇල්හාලේ බතුයි මාංශ ආදිය මිශ්‍ර කරලා දානයක් ලැබෙනවා. පාත්‍රේ පුරවලා දුන්නත් මෝනේ නම් සතුටක් නෑලු. ඒත් මේක හරි නෑ, ඊට වඩා දෙයක් තිබ්බනම් හොඳයි වගේ කියලා හිතෙනවා නම් අනත්තමන භව මේවච දස්සේති, නොසතුටු බවම තමයි නම් පෙන්වන්නේ. ඒ වගේම මේ දායකින්ගේ ඉදිරිපිටදීම ඒ පිණ්ඩපාතය මොනවද ඔයගොල්ල මේ දුන්නේ කියලා ඒ අයට ඒක බැහැර කරමින් සාමණේර එහෙම නැත්නම් ඉන්න කැපකරුවන්ට එහෙම දෙනවා. තමන් පාවිච්චි කරන්නේ දැන් තමන්ට පූජා කරනවා මේ හොඳම දාන එකක්. අයියෝ ඔයගොල්ලන්ගේ තරමට නෙවෙයිනේ මේ දානි දීලා තියෙන්නේ. මීට වඩා හොඳ දානයක් දෙන්න තිබුණ නැද්ද? මොනවද මේ දීලා තියෙන්නේ කියලා කේන්ති ගිහිල්ලා වෙන කාට හරි දෙනවා. ඒ වගේ කෙනෙක් ගැනයි මේ කියන්නේ. එහෙම කරනවා නම් ඒකිනා සුභරෝද? දුබ්බරෝ නැත්නම් දුබරෝ. දුක්ඛේන බරියතිති දුබරෝ, ඒකිනාව පෝෂණය කරන්න ලේසි නෑ. මේ වගේ කෙනෙක්ව දැක්කම මිනිස්සයෝ ඈතදීම මගහරිනවලු. ආපෝ අර ඒ ස්වාමීන් වහන්සේව නම් සතුරු කරන්න බෑ ලීසියකට කියලා කට්ටිය මගහරිනවා. නසක්කා පෝසිතුන්, ඒ මුන්නහන්සේව නම් පෝෂණය කරවන්න ලීසි නෑ කියලා පිරිස මගහරිනවා. ඒතර යම් භික්ෂුවක් ඉන්නවා නම් යම් කිසි රූක්ෂ හරි ප්‍රණීත හරි දෙයක් ලැබිලා පොඩ්ඩක් හරි වැඩි ප්‍රමාණයක් හරි ලැබිලා සතුටු වෙනවා. ප්‍රසන්න මුහුණක් ඇතිව ඒක පරිභෝග කරලා ඒකෙන් යැපෙනවා. අන්න ඒ භික්ෂුවට තමයි කියන්නේ සුභර කියලා. ඉතින් තමන්ට කොයි විදියේ දානයක් ලැබුණත්, කොයි විදියේ සිවුරක් ලැබුණත්, කොයි විදියේ ගිලම්පසක් ලැබුණත් පහසුවෙන් ඒකට හිත හදා ගන්නවා. ඒකෙන් මේ ඇති කියලා හිතා ගන්නවා. අන්න ඒ වගේ බිච්චුවක්. ඒ වගේ කෙනෙක්ව දැක්කම මිනිස්සෝ බොහොම විශ්වාසයට පැමිණෙනවා. අපේ ස්වාමීන් වහන්සේ නම් බොහොම පහසුවෙන් මේ ස්වාමීන් වහන්සේට උපකාර කරන්න පුළුවන්. පොඩි දෙයක් තිබුණත් ස්වාමීන් වහන්සේ සතුටු වෙනවා. අපිම ස්වාමීන් වහන්සේව පෝෂණය කරන්න ඕන. අපිම ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්න ඕන. මේ විදිහට ප්‍රතිඥා දීලා ස්වාමීන් වහන්සේව පෝෂණය කරනවා. අන්න ඒ වගේ කෙනෙක් තමයි මේ සූත්‍රයේදී සුභරෝ කියලා අදහස් කරේ. ඊළඟට විස්තර කරනවා අප්ප කිච්චෝ. අප්පං කිච්ඡං අස්ස ඉති අප්ප කිච්චෝ. මොහුට ඇත්තේ අල්ප කෘත්‍ය, කියන්නේ වැඩි වැඩ නැහැ කියන එකයි තේරුම. ඊට පස්සේ විස්තර කරනවා මොනවද, මොන වගේ වැඩද නැත්ති? කම්මාරාමතා, භස්සාරාමතා, සංගනිකාරාමතාදී අනේක කිච්ච ව්‍යාවටෝන. කම්මාරාමතා කියලා කියන්නේ නව කර්මවල කටයුතු වලම තමයි වැඩිපුර යෙදිලා ඉන්නේ. කුටි හදන එව්වම බලබල ඉන්නවා. ඉතින් ඒ අලුතෙන් කුටියක් හදනවද, ඒක හරියට හදනවද, ඒ ඉහත බැඳිලා නැද්ද, ඉතින් ඒවා බලබල ඒ කටයුතු කරමින් ඉන්නවා. බස්සාරාමතා, වැඩිපුර කාලයක් කතා කරන්න ගත කරනවා. අවශ්‍ය දේකුත් නෙවෙයි සමහර විට. දානශාලාවේ කාව හරි මුණ ගැහුනොත් එතන කතාවට පැය කීපයක් ගත වෙනවා. ආපහු ගිලම්පස්ස ශාලාවට ආවයි පස්සේ එතන කාව හරි මුණ ගැහුනම ආපහු පැය කීපයක් කාලීගත වෙනවා. හවස වන්දනාවෙන් පසුව ආයේ පොතක් හරි එහෙම දෙයක් නැත්තම් ආයේ පැයක් එකමාරක් කතාවට ගත වෙනවා. කාලේ අපත යනවා නම් අන්න ඒකට කියනවා බස්සාරාමතා. එතකොට කතාවට ඇලිලා කියන එකයි තේරුම. කතාවට ඇලුණු කෙනේ ඝනසංගනිකාරාමතා. අපි ඒක ගැන කලින් කීවා මතක ඇති. පිරිස එක්ක එකතු වෙලාම ඉන්න තමයි කැමති. තනියෙන් ඉන්න අපහසුයි, අකමැති. පිණ්ඩපාතේ ගියත් ගමට තව කවුරු හරි එක්කම යන්න ඕන. පැම් පහසු වෙන්න යන්න ගියත් තව කවුරු හරි එක්කම යන්න ඕන. තනියෙන් යන්නම අකමැති. අන්න ඒ වගේ තියෙනවා නම් මේකට අපි කියනවා ඝනසංගනිකාරාමතා. එතකොට මේ කියන ඒ කටයුතු වලින් යම් කෙනෙක් වැළකිලා ඉන්නවා නම් අන්න ඒ කෙනාට කියනවා අපි අපකිච්චයි, අඩු කෘත්‍ය තියෙන කෙනෙක්. තව විස්තර කරනවා මුළු විහාරයේම තියෙන නව කර්ම කටයුතු. දැන් අපි කීවේ ගොඩනැගිලි හැදීම ආදී කටයුතු. සංඝ භෝග, ඒ කියන්නේ දැන් සංඝයාගේ ඉඩම් තියෙනවා. සමහර විට සංඝයාට ලැබුණු ඒ දේවල් ආරක්ෂා කිරීමේ කටයුතු, ඒ දේවල් බලා ගන්න කටයුතු කරමින් ඉන්නවා. සාමණේර ආරාමික වෝසාසන, ඒ කියන්නේ සාමණේර අයට සහ ආරාමික කියලා කියන්නේ කැපකරු ඉන්න අයට අවවාද අනුශාසනා කිරීමේ කටයුතු වල වැඩිපුර යෙදිලා ඉන්නවා. දැන් තමන්ගේ කටයුත්තක් කරන්න කාලයක් නැහැ. අන්න ඒ වගේ වෙන්නේ නැතුව, ඒ කටයුතු වල වැඩිපුර යෙදෙන්නේ නැතුව අත්තනෝ කේස නකච්ඡේදන පත්ත චීවර පරිකම්මාදීන් කත්වා, තමන්ගේ කෙස් බාන ඒවා නියපොතු කපන පාත්‍ර සිවුරු හරි ගස්ස ගන්න වැඩ ටික කරගෙන සමන ධම්ම කිච්ච පරෝ හෝති දිවුත්තං හෝති, තමන්ගේ භාවනා කටයුතු වලම වැඩිපුර යෙදෙන භික්ෂුවක් වෙන්න කියන එකයි මෙතන කියන්නේ. ඒක තමයි අප්ප කිච්ච කියලා කියන්නේ. පැහැදිලිද? හරි. සල්ලහුක වුත්ති. කොහොමද වචනේ හැදින්නේ? සල්ලහුකා වුත්ති අස්ස ඉති සල්ලහුක බුද්ධි. කොහොමද මේකේ තේරුම? සං උපසර්ගය పూర్ව ලහුක කියන වචනයෙන් තමයි මේක හැදෙන්නේ. සං ලහුක බුද්ධි. ලහුක කියලා කියන්නේ සැහැල්ලු කියන එකයි. සං එකේ උපසර්ගයේ විශේෂයෙන් සැහැල්ලු පැවැත්මක් ඇති කෙනා කියන එකයි තේරුම. විශේෂයෙන් සැහැල්ලු පැවැත්මක් ඉතින් හොඳ සැහැල්ලු පැවැත්මක් ඇති කෙනා, සැහැල්ලු පැවතුම් ඇති. මොකක්ද මේ සැහැල්ලු පැවතුම් කියන එක විස්තර කරනවා. ඇතැම් භික්ෂුන් වහන්සේලා ඉන්නවා බහුභාණ්ඩිකයි. මොකක්ද මේ බහුභාණ්ඩික කියලා කියන්නේ? තව විස්තර කරනවා ගමනක් යන්න වුණාම පාත්‍ර සිවුරු පච්චත්තරණ තෙල්ගුලා ආදී ගොඩක් දේවල් තමන්ට තනියෙන් ගෙනියන්නත් බෑ. මහා ජනේන තව පිරිසක් ලවා, මේකේතට ප්‍රයෝජ්‍යාර්ථේ තතියාවක්. මහා ජනේන මහා ජනයා ලවා සීස භාර කටි භාර ආදීහි උච්චාරා පෙත්වා පක්කමති. අනිත් බොහෝ පිරිසක් ලවා අතින් කරින් ඉනේ හැමතැනම බඩු මලු ගන්වාගෙන යන්න වෙනවා. එහෙම නොවි, ඒ වගේ කෙනෙක් නොවි යම් භික්ෂුවක් අඩු පිරිකර ප්‍රමාණයක් තියාගන්න කෙනෙක් වෙනවද? පාත්‍ර සිවුරු ආදී අට පිරිකර මාත්‍රයක් පමණක් පරිහරණය කරනවද? ගමනක් යන්න උන කාලයක හරියට තමන්ගේ පියාපත් විතරක් අරගෙන යන කුරුල්ලෙක් වගේ කටයුතු කරනවද? අන්න ඒ වගේ බිච්චුවක් තමයි මෙතනදී සල්ලහුක වුත්ති කියලා අදහස් කළේ. බහුභාණ්ඩික නොවන බිච්චුවක් කියන එකයි තේරුම. දැන් ගමනක් යන්න වුණාම තමයි ඒක ගොඩක් තේරෙන්නේ නේද? සමහරට ආරණ්‍ය මාරු කරන්න වෙනවා. එතකොට වාහනයක් එන්න ඕන නම් අවශ්‍ය බඩු ටික අරන් යන්න සල්ලහුකවුත් තියද? බහුභාණ්ඩිකවුත් තී නේද? ඒක නිසා උත්සාහවත් වෙන්න ඕන අපි හැමෝම මේ ධම්මේ මේ කියවෙන විදියටම අපේ ගුණධර්ම දිනු කරගන්න. දැන් නිවනට පත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනාගේ තියෙන්න ඕන ගුණධර්මයි මේ කියාගෙන යන්නේ. පැහැදිලි නේද? ආ. එතකොට ඊළඟ කාරණාව සාන්ත ඉඳුරන් තියෙන කෙනාට කියන නම තමයි සන්තින්ද්‍රියෝ. අපි මේවා කලින් කතා කරලා තියෙනවා. ඉෂ්ඨ ආරම්මන ආදීෙහි රාගාදී වශයෙන් හිතේ සැලීමක් ඇති කරගන්නේ නැතුව ඉන්ද්‍රිය පවත්වන කෙනා කියන එකයි තේරුම. පැහැදිලි ඇති. රාගාදී වශයෙන් සැලීමටපත් නොවුණු ඉඳුරන් ඇති කියන එකයි තේරුම. නිපක නිපකෝ කියන එකේ තේරුම නිපක විඤ්ඤෝ විභාවී පඤ්ඤවා ඥානවන්ත ප්‍රඥාවන්ත කියන එකයි තේරුම. සීලය රැකීම සඳහා අවශ්‍ය ප්‍රඥාවෙන් ඒ වගේම සිවුරු ආදිය සකස් කරන්න අවශ්‍ය වෙන නුවණින් ඒ වගේම ආවාස ආදී ආවාස සප්පාය ආදී ඒ සප්පාය අසප්පාය දේවල් මොනවද කියලා දැනගන්න නුවණින් යුක්ත කෙනා කියන එකයි අදහස් කරන්නේ. එතකොට ඒ කෙනාට සීලය රැකීමටත් මේක තමයි හොඳ දේ, මේක නරක දේ, මේ දේ කළොත් ඇවැත් වෙනවා, මේක කළොත් ඇවැත් වෙන්නේ නැහැ කියලා ඒ දේවල් දැනගැනීමේ නුවණක් තියෙන්න ඕන. ඊට අමතරව තමන්ගේ සිවුරක් අවශ්‍ය අවස්ථාවක හදාගන්න, දැන් කාලේ නම් ඒවා ගොඩාක් ඒ වගේ අවශ්‍යතා අඩුයි හැමෝටම ඒවා ලැබෙන නිසා නේද? ඒත් එකම පාත්‍රාදිය පුච්ච ගන්න, ඒ අවශ්‍ය දේ සකස් කරගන්න, ඒ වගේ කටයුතු වලට ඒ දැනීමත් අවශ්‍යයි. ඊට අමතරව තමන්ගේ භාවනාවේ දියුණුවට මේ අවස්ථාවේ මේ දේවල් ඵලිබෝධයි, දැන් නම් මේ දේ කළොත් භාවනාවට හොඳයි, මේ දේ කළොත් භාවනාවට බාධයි කියලා ඒ සප්පාය අසප්පාය දේවල් දැනගැනීමේ නුවණක් තියෙන්න ඕන. අන්න ඒ බිච්චුවට තමයි කියන්නේ නිපක. පැහැදිලි නේද? න පගබ්බෝ ඊළඟ වචනේ අප්පගබ්බෝ. දැන් මේ වචනේ වැරදියට බෙදන්න පුළුවන් කෙනෙකුට කොටස් දෙකකට. අප්පදන ගබ්බ. එහෙම වුණත් ඒකේ තේරුම මොකද්ද? අප්පගබ්බ මොකද්ද තේරුම? තේරුම් කීපයක් තියෙනවා. ඒත් එකක් කියමු බලන්න. පවරචිත්තායස මේ වචනේ බෙදන්න පුළුවන් ක්‍රම කීපයක්. ඔහොම බෙදුවොත් හරිද? මෙහෙම බෙදුවොත් මොකද්ද තේරුම? මොකද්ද තේරුම? ගැබ කියන්නේ බඩ. කුඩා බඩක් තියෙන කෙනා කියන තේරුමක් තියෙනවා මේකේ. ඒතර ගබ්බ කියන එක කාමරේටත් කියනවා. කුඩා කාමරයක් තියෙන කෙනා. එහෙම අර්ථය කිව්වොත් හරිද මේක? වැරදි. කොහොමද මේක වචනේ බෙදෙන්නේ? මෙහෙම. පැහැදිලි. න පගබ්බ. එතකොට නකාරයට අයන්නක් ආදීශ වෙනවනේ පාලියේදී. එතකොට අ පගබ්බ කියන එක තමයි මේ පයන්න දිත්ත වෙලා අප්පගබ්බ උනේ. ඒ නිසා මේ මෙහෙම බෙදුවත් වැරදි. තේරුණාද? ආ. එතකොට මේ පගබ්බ කියන්නේ මොකක්ද? ප්‍රගල්බ. ප්‍රගල්බ කියලා කියන්නේ නොසරුප් පැවතුම් කියන එකයි. සාරුප්‍ය නොවන පැවතුම්. කායික පැවතුම්, ඒ වගේම වාචසික පැවතුම් වලට අපි කියනවා ප්‍රගල්බ කියලා. එතකොට භික්ෂුවකට නොගැලපෙන හැසිරීම්, කායික වාචසික හැසිරීම් වලට අපි කියනවා ප්‍රගල්බ කියලා. ඊතෙනුත් තියෙනවා, ඊතෙනුත් සිද්ධ වෙන්න පුළුවන් මනෝපාගබ්බිය කියලා. ඒකේ තරම් ප්‍රකට නැහෙනේ. ප්‍රධානව කාය වාග් දෙක ගැන තමයි කතා කරන්නේ. මෙතනදී මනෝ ප්‍රගල්ප ගැනත් කියාගෙන යනවා. ඊට විස්තර කරනවා තැන් 8ක කාය ප්‍රගල්ප ඇති වෙන්න පුළුවන්, තැන් 4ක වචී ප්‍රගල්ප ඇති වෙන්න පුළුවන්, බොහෝ තැන්වල මනෝ ප්‍රගල්ප ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ විස්තර කරනවා මොනවද මේ කාය ප්‍රගල්ප ඇති වෙන්න පුළුවන් තැන්. ඔන්න විස්තර කරනවා සංගමෙද, පිරිසක් මැද, එක්කෙනෙක් ඉස්සරහා, දානශාලාවේදී, ජන්තාගරයේදී, ඒ වගේම පැම් පහසු වෙන තොටියේදී, පැම් පහසු වෙන තැනදී, ඒ වගේම පිණ්ඩපාතයේ වඩින අතරේදී, ඒ වගේම ගමට පිණ්ඩපාතයේ වඩින අවස්ථාවේදී කියන මේ තැන්වල කයින් නොගැලපෙන දේ කිරීම තමයි කාය ප්‍රගල්බ කියලා කියන්නේ. මොනවද මේ කයින් සිද්ධ වෙන්න පුළුවන් නොගැලපෙන දේවල්? විස්තර කරනවා සෙය්‍යති හිදං. ඒ මොනවද? ඇතැම් භික්ෂුවක් සංගමෙද පල්ලත්තිකෙන් ඉඳ ගන්නවා. මොකක්ද පල්ලත්තිකෙන් ඉඳ ගන්නවා කියන්නේ? කොහොමද පල්ලත්තිකෙන් ඉඳ ඕ අත් දෙක දනිස් දෙක දෙපැත්තෙන් අත් දෙක දාලා කොහොම අල්ලගෙන තමට කකුල පුත හොලව හොලව නේද? ආ එහෙම ඉන්නවා නම් ඒකට කියනවා හත් පල්ලත්තිකය කියලා. හත් පල්ලත්තික. ඒ විදිහටම කකුල් දෙක කොහොම සිවුරකින් සිවුරෙන් තද කරගෙන හිටියොත් ඒකට අපි කියනවා දුස්ස පල්ලත්තික. සමහර වෙන සිවුරක් වෙන්න පුළුවන්. එහෙම මේවා කරගෙන ඇඳගෙන ඉන්න සිවුරින්ම වෙන්නත් පුළුවන්. ඒකට අපි කියන්නේ දුස්ස පල්ලත්තික. ඒක අගෞරව කරන ක්‍රමයක්. එහෙම ඉන්නවා නම් ඒක නුසුදුසුයි. එහෙම ඉන්න හොඳ නැහැ. ඒකත් එතකොට අන්න කාය ප්‍රගල්ප දැක්වීමක්. ඒ වගේම තමයි පාදේ පාදං ඕදහිත්වා. ඒ කියන්නේ කකුලක් උඩ කකුලක් දාගෙන වැඩි හිටියෝ ඉන්න තැන. දැන් මේ කියන්නේ සංගමද? අනිත් ස්වාමීන් වහන්සේලා ඉද්දි මේ බාල කෙනෙක් කකුලක් උඩ කකුලක් දාලා ඉන්නවා පුටුවේ ඉඳගෙන. ගැලපෙනවද ඒක? ආ ඒකත් එතකොට අර විදියටම ඒ කියවෙන ප්‍රගල්බයක්, කාය ප්‍රගල්බ දැක්වීමක්. ඔව් ඉස්සරහට කියනවා මේ ටික. ඔව් බාලයි ඉන්න තැනත් ඒ විදිය තමයි. දැන් සංගමෙද කියලා කිව්වම වැඩිහිටි බාල ભેදයක් නැහැ. තොර ඝන මැද කියලා කියන්නේ පිරිස. මෙතන කියන්නේ චතු පරිස සම්නිපාතේ සිව් පිරිස ඉන්න තැන. ඒ වගේම වැඩිහිටි පුද්ගලයෙක් ඉන්න තැන. මේ එක්කෙනෙක් ගැන කියද්දී නම් විශේෂයෙන් කියන්නේ වැඩිහිටියෙක් ගැන. ඔන්න ඊට පසුව මේ විදිහට හැසිරෙනවා නම් ඒ කෙනා කාය ප්‍රගල්බ දක්වන කෙනෙක්. ඒ වගේමයි භෝජන ශාලාවේ, දාන ශාලාවේදී වැඩිහිටියන්ට ආසනේ දෙන්නේ නැහැ. වැඩිහිටියෙක් ඉන්න ඕන වැඩිහිටියාගේ ආසනේ තමන් ගිහිල්ලා වැඩිහිටියාගේ ආසනේ ඉඳ ගන්නවා. ආපත්‍ති තියෙනවා මේ තැන්වල. ආපත්‍ති තියෙනවා. ආපත්‍තියට වඩා අකුසලේ බොහොම බරපතලයි. ඒත් එක්කම නවානං ආසනං පටිවාහති. බාලයට ආසනේ නැතිකරන්ඩ අපි හිතමු බාලම ඉන්න කෙනා තමන් එක්ක අමනාපයි කියලා. බාලම කෙනා මොකද කරන්නේ? දැන් ආසන හරියටම තියෙන්නේ 25යි. අපි තමයි භික්ෂුන් වහන්සේලා ඉන්නේ විසිනමයි කියලා වැඩිහිටියා ඉඳගත්තයින් පස්සේ ආපහු දැන් අනුපිළිවෙලට ඉඳගත්තත් ආසන පහක් ඉතිරි වෙනවනේ. මොකද කරන්නේ? ආසන හයක් ඇරලා තමන් ඉඳ ගන්නවා. ආසන හයක් මැදින් ඉතිරි කරලා වැඩිහිටියා ළඟට. එතකොට බාලම කෙනාට ඉඳ ගන්න තැනක් නැහැනේ. හිතාමතා ඒ වගේ කළොත් මේ තැන් වල ආපත්‍යයක් තියෙනවා. ආපත්‍යයට වඩා අකුසලයේ සිද්ධ වෙනවා. ඉතින් මේක කාය ප්‍රගල්බ දැක්වීමක්. වැඩිපුර ආසන තියෙනවා නම් කමක් නැහැ, ආසනයක් වැඩිහිටිම සවන්හන්සේ ළඟට එක ආසනයක් අතහරින්න කියලා තියෙනවා. වැඩිපුර ආසන තියෙනවා නම් මහතෙරුන් වහන්සේ ළඟින් එක ආසනයක් අතහැරලා තමයි ඉඳ ගන්න කියන්නේ. ඉතින් එහෙම ආසන නැත්නම් සමාන ගානක් නම් තියෙන්නේ ඒ ළඟම වැඩ හිටියට වරදක් නැහැ. අවසර අරගෙන ඉඳ ගන්නවා. ඒ වගේම ජන්තාගරේදීත් ওই වගේ කටයුතු කරනවා. ඉඩ දෙන්නේ නැහැ වැඩි හිටියන්ට ඒ වගේ. ඔන්න ඊට පස්සේ ජන්තාගරේදී වැඩි හිටියන්ගෙන් අහන්නේ නැතුව ගින්දර දානවා. දැන් වැඩි හිටි ස්වාමීන් වහන්සේ දැන් ඒ කාලේ ජන්තාගරය ඇතුලේ තමයි ඔය කියන විදිහට බොහෝ සෙයින්ව ගින්දර දැල්වලා තියෙන්නේ. ඒක වටේට තමයි ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙන්නේ. ඒ ජන්තාගරේ ගින්දර දැල්වලා ඒ ලිපක් හදලා ඒ උඩ උණු වතුර මුට්ටියක් එහෙම තියලා තමයි ඒ ජන්තාගරේ පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට දැන් අහන්නේ නැතුව ගින්දර වැඩිපුර දානවා. අර වැඩිහිටි අසනීප සවන්හන්සලාට ඉන්න බැරි වෙන්න සමහර හිතාමතා සමහර විට කරන්නේ. ඉතින් ඒ වගේ කරනවා. ඒ වගේම පැම් පහස් වෙන්න වැඩියම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ වැඩිහිටි කෙනෙක්ද බාල කෙනෙක්ද කියන එක නොසලකා ආපු පිළිවෙලට පැම් පහසු වෙන්න කියලා අවවාදයක් තියෙනවානේ. අන්න ඒ අවවාදය ඒකත් නොසලකා පහුවෙලා ඇවිල්ලා වතුරට පැනලා වැඩිහිටියන්ටයි බාලයටයි බාධා ඇති වෙන විදිහට කටයුතු කරනවා. දුවගෙන ඇවිල්ලා සමහරට වැඩිහිටියොත් ඉන්න අතර කුඩින් පනිනවා. අපි තුමු වැවක හරි ඒ වගේ පොකුණක් හරි කියලා. අනිත් අය පොලිමට බලාගෙන ඉද්දී පැත්තකින් දුවන් ඇවිල්ලා සමහර විට වතුරට පනිනවා. ඉතින් අර අනිත් අයටත් බාධායි. ඒ වගේම පිණ්ඩපාතේ වඩිද්දී අග්‍ර ආසනය, අග්‍ර උදක, අග්‍ර පිණ්ඩපාතය පිළිගැනීමේ අදහසින් වැඩිහිටියන්ටත් කලින් කලින්ම යනවා. වැඩිහිටියන්ටත් කලින් ගිහිල්ලා අර මුලින්ම දානික මම ගන්නවා. ඒ යද්දිත් නිකන් නෙවෙයි. බාහාය බාහම් පහරන්තෝ සමානට වැඩිහිටියගෙත් හැප්පිලා ඇඟෙත් හැප් යනවා. ඒ වගේම ගමට යද්දිත් වැඩිහිටියන්ට කලින් ගමට යනවා. ඒ වගේම තරුණ භික්ෂුන් වහන්සේලා එක්ක කාය කීලණං කරෝති. මල්ලව පුරා අල්ලනවා. නේද? කාය කීලණං කියලා කියන්නේ අර එක එක එනවා සමහර විට and fight කියලා කියන්නේ ඒ වගේ ඒවා කරනවා. ඉතින් අන්න ඒ වගේ නොසරු දේවල් කරනවා. එහෙමනම් ඒකට කියනවා අපි කාය ප්‍රගල්භ, නුසුදුසු කායික හැසිරීම. ඒකට මේ දේවල් අපි දැනගෙන තියෙන්න ඕනද නැද්ද? මේ නොකර ඉන්න නම් මේවා දැනගෙන තියෙන්න ඕන. මේම දේවල් නුසුදුසුයි විචුවකට කියලා. ඒ වගේම වචී ප්‍රගල්බ දක්වනවා. මොනවද වචී ප්‍රගල්බ? සංඝ, ඝන, පුද්ගල සහ අන්තරගර කියන්නේ ඇතුළු ගම කියන තැන්වලදී භික්ෂුවකට නොගැලපෙන වචන කීම, කතා කිරීම. නොගැලපෙන කතා කියන එකයි. ඒ කොහොමද? ඇතැම් කෙනෙක් සංඝ මැද අවසර ගන්නේ නැතිව බණ කියනවා. මොකක් හරි කරුණක් ආපු ගමන් තමන් අනිත් අයට බණ කියන්න පටන් ගන්නවා. වැඩිහිටියගෙන් අවසරයකුත් නැහැ, මොකුත් නැතුව. ඒ විදියටම සෙව් පිරිස මැද සහ වැඩිහිටියන් වැඩිහිටි භික්ෂුවක් ඉස්සරහා. ඒ වගේම ඒ කියපු තැන්වලදීම මිනිස්යෝ ප්‍රශ්නයක් ඇහුවම වැඩිහිටියගෙන් අවසර ගන්නේ නැතිව ඒවට උත්තර දෙනවා. දැන් වැඩිහිටියා ඉන්නවා, උත්තර දෙන්නේ මේ බාල කෙනෙක්. ළමාට හරියට දන්නේ නැහැ. වැරදි උත්තරයකුත් දෙනවා වෙන්න පුළුවන්. පැහැදිලි නේද? හා. ඒ වගේම ඔන්න තව වෙන්න පුළුවන් දෙයක්. ගමට ගිහිල්ලා ඉත්තන්නාමේකින් අත්ති, මේ අර ගෑනු අයට ආමන්ත්‍රණය කරන විදියට මෙතන නමක් දාලා නැහැ. අපි හිතමුකෝ මොකක් හරි නමක් මෙතන නේද? හරි, පద్මලතා. හරි, මොකක් හරි පద్මලතා. මොනවද තියෙන්නේ මේ කැඳ තියෙනවද? එහෙම නැත්නම් වෙන මොනවා හරි කැවිලි හිම තියෙනවද? මොනවද මට දෙන්නේ? අද මොනවද මට කන්න තියෙන්නේ? මොනවද අද මට බොන්න තියෙන්නේ? මෙන්න මේ විදියට අහනවලු. ගමට ගියහම මේ විදියට කටයුතු කරනවා නම් ඒවට අපි කියනවා වචී ප්‍රගල්ප. මේ අවසාන එක නම් වෙන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි මුල් ඒවා ඇතැම් විට භික්ෂුන් වහන්සේලා අතරින් වෙන්න පුළුවන්. අවසාන එක සමහරට වෙන්න අවස්ථා ඇති. ඒ වගේ ඒවා අපේ පිරිස අතරදී වෙනවා අඩුයි. නමුත් වෙන්න පුළුවන් ඇතැම් විට. ඒ නිසා මෙහිම මේ දේවල් වචනයෙන් වෙන්න පුළුවන් වැරදි. ඊට පස්සේ විස්තර කරනවා නොඑක් අවස්ථාවල මනෝ ප්‍රගල්ප ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ තැන්වල කය වචන දෙකෙන් වැරදක් නොකලත් හිතින් කාම විතර්ක ආදී භික්ෂුවකට නොගැලපෙන විතර්ක ඇති කර ගන්නවා නම් ඒකට අපි කියනවා මනෝ ප්‍රගල්ප කියලා. තරුණ ගෑනු කෙනෙක්ව දැක්කම රාගය ඇති කර ගන්නවා නම්, ඒ වගේම තව තමන්ට අමනාප දෙයක් දැක්කම ගැටීමක් ඇති කර ගන්නවා නම් අන්න ඒ තැන්වල මනෝ ප්‍රගල්ප කියලා විස්තර කරනවා. එතකොට ඒ ටික සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනම් අහන්න පුළුවන්. දෙකටම අපත්‍ය, දෙකේම අපත්‍ය. හරි නේද? ඊළඟ කාරණාව කුලෙ. කොහොමද මේ වචනේ හැදිලා තියෙන්නේ? කවුද කියන්නේ? අමත ගවීසියාස්ම කොහොමද? විසන්දිය. අසල මේ දෙවෙනි පොතත් ඉවරයි නේද ගොඩ දෙන්නේ? මේ දෙවෙනි පොතේ මුලමනේ නේද මේවා තියෙන්නේ නේද? යම් යම් කුලයන් වෙත එළඹෙනවද? ඒ කුලයන් කෙරෙහි ප්‍රත්‍ය තණ්හාවෙන් හෝ භික්ෂුවකට නොගැලපෙන ඇසුරු කිරීම වශයෙන් හෝ ඇලිලා කටයුතු කරන්නේ නැහැ කියන එකයි තේරුම. මොනවද ඒ කරන්නේ නැති දේවල්? ඔන්න විස්තර කරනවා. න සහ සෝකී. ඒ අය ශෝක කරද්දි ශෝක කරන්නේ නැහැ. ඉතින් අමහරු මොකද කරන්නේ? කාගෙත් හරි මොනවා හරි පාඩුවක් වුණාම අපි හිතමු වාහනයක් හොරු අරගෙන හරි මොනවා හරි විනාශයක් වෙලා කියලා. අනේ මේ මහත්යට ඒ වුණ කරදරේ ගැන අපිටත් හරිම දුකයි. අපේ දෙයක් නැති වුණා වගේ කියලා අන්න දුක් වෙනවා නම් අන්න ඒකට තමයි මේ කියන්නේ සහසෝකී. සමහරට මේ බොරුවට කියන්නේ. ඒ කෙනාව සතුටු කරලා එයාගෙන් ප්‍රති බලාපොරොත්තු වෙයි. සහ නන්දි. ඒකෙම අනික් පැත්ත. අපි හිතමු ඒ කෙනාට කලින් දවසක් අපි මේ උදාහරණ කිව්වා. ඒ කෙනාට මොන හරි ලාභයක් ලැබෙනවා. අපි හිතමු ටිකට් එකක් ඇදිලා නේද අර ස්වීප් එකක්. ඉන් කියනවා අපිටත් හරිම සතුටුයි මහත්තයා. මට ස්වීප් එක ඇදුනා වගේ තමයි මට දැනෙන්නේ කියලා අන්න. ඒකට තමයි කියන්නේ සහ නන්දි. න සුඛිතෝ සුඛිතේසු සුඛිතෝ. ඒකිනා සතුටු වෙද්දි සතුටු වෙනවා නම් ඒක ගැළපෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම නොවි. න දුක්ඛිතේසු දුක්ඛිතෝ. ඒකිනා දුක් වෙද්දි තමනුත් දුකටපත් වෙන තත්වයටපත් නොවි. එහෙම කරන්නේ නැතුව. න උපන්නේසු කිච්චකරණීයේසු අත්තනාවා යෝගං ආපජ්ජිතාති උත්තං හෝති. එතකොට ඒ කිනාට කරන්න තියෙන වැඩවලදී තමනුත් ඒවට උදව් වෙනවා නම් අන්න ඒක නොගැලපෙන දෙයක්. අපි හිතමු ගෙදර මොන හරි වැඩක් තියෙනවා තමනුත් ගිහිල්ලා ඒකට උදව් කරනවා ඒ ගිහි කිනාගේ වැඩවලට. එහෙම කරන්නේ නැතුව කටයුතු කරනවා නම් ඒ භික්ෂුව ගැන තමයි කියන්නේ කුලේසු අනනුගිද්දෝ කුලයන්හි ඇලෙන්නේ නැතුව කටයුතු කරන භික්ෂුව කියලා. එතකොට මේ ගාථාවේ කියවුණානේ සුවචෝ චස්ස කියන තැන අස්ස කියලා වචනයක්. එතකොට වන්නේය කියන එකයි ඒකේ තේරුම. ඒ වචනය අනික් හැම පදයක් එක්කම යොදලා අර්ථ කියන්න ඕන කියලායි කියන්නේ. සන්තුස්ස කෝච අස්ස සුභරෝච අස්ස. ලද දෙයින් සතුටු වුණ කෙනෙකුත් වෙන්න විය යුතුයි. අස්ස කියන්නේ වන්නේය. පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් විය යුතුයි කියලා මේ විදිහට අර්ථ ගන්න ඕන කියලායි කියලා තියෙනවා. හරි. ඒ ගාථාවේ විස්තරේ එමනම් අවසන්. තව මොනවා හරි අහන්න තියෙනා විනාඩි ගානක් දෙන්න බෑ නේද? තප්පර 10කින් අහන්න පුළුවන්. දීරචිත්තයස්ම මොනහරි ගැටෝ එහෙම තියනවද? කවුද බද්ධචිත්ත? ප්‍රශ්න එහෙම තියනවද මොනහරි? පවරසීහ ආයස්. ආහාරයක්. ඔව් එහෙම කමක් නැහැ. එහෙම සුදුසු කාරණාවකට ඉතින් ප්‍රතික්ෂේප කළාට වරදන්නේ. එහෙම නෙවෙයි මේ කියන්නේ ඉතින් මේ දැන් ඒක උනත් සුදුසු ක්‍රමයට ප්‍රතික්ෂේප කරන්න ඕන. පැහැදිලි නේද? ආ මේ වෙලා මේ අද අසනීපයක් තියෙනවා ඒ නිසා මේ ආහාරය වළඳන්න අපහසුයි කියලා ප්‍රතික්ෂේප කළාට වරදන්නේ නැහැ. එහෙම නෙවෙයි අර ඒක පහත් කරලා ඒ ආහාරය පහත් කරලා අන්න ප්‍රතික්ෂේප කරනවා නම් ඒකයි වැරද්ද. පැහැදිලි නේද? වැඩිපුර දේවල් බලාපොරොත්තු වෙන් එහෙම නැත්නම් හොඳ මේක නරකයි කියන தত্ত্বය කල්පනා කරලා අසනීපයක් ගැන සල්කලා නෙවෙයි මේ කියන්නේ. පැහැදිලි නේද? ඊට පසුව විස්තර කරනවා මේ විදිහටම අර නිවන් අවබෝධ කරගන්න කැමති අරණියේ වාසය කරන භික්ෂුවකට තවත් කලයුතු කරුණු කීපයක් දක්වන්න ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. නච කුද්දං සමාචරේකින් කි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යොං කියන මේ ගාථාව ගාථා අර්ධය දේශනා කළා. ඒකේ අර්ථය මොකක්ද? එතකොට මේ කලින් කියපු කටයුතු කරගෙන යද්දී යම් ඒ කාය වචී මනෝ දුස්චරිතයක් තියෙනවද පහත් කියලා සලකන සාමාන්‍ය ලෝකයේ පහත් කියලා සලකන
කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා තියෙනවද? අන්න ඒ වගේ කුඩා වරදක්වත් කරන්නේ නැහැ කියන එකයි තේරුම. ඒවායින් වලකිද්දී මේ ඕලාරික වැරදි පමණක් නෙවෙයි, කුඩා දෙයක්වත් අල්පමාත්‍ර අනුමාත්‍ර වරදක්වත් කරන්නේ නැහැ කියන එකයි තේරුම. එතකොට අනුමාත්‍ර වරදක් කියන්නේ අපි කලිනුත් ඒව ගැන කතා කළා නේද? සමහර විට පොඩි වැරද්දක් වෙන්න පුළුවන්. අනිත් අය නුසුදුසුයි කියලා සලකන පොඩි දෙයක්වත් කරන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු, පාරේ යන ගමන් පාරේ වැටිලා තියෙනවා කෝටුවක්. ඒකට කකුලෙන් අර ගිහි කාලේ වගේ සමහර කකුලෙන් ඒකට ගහලා මේ අයින් කරනවා. ඒත් තව කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා, ආශිමුතුන් ඔහොම කරන්න හොඳ නැහැ. ඔක අතින් අයින් කරන්න. මේ කකුලෙන් හිමීට අයින් කළත් කමක් නැහැ. සමහරට අර ෆුට්බෝල් ගහනවා වගේ නේද? නැත්නම් අපි හිතමු තව යද්දි දකින්නවා කුරුම්බැටියක් වැටිලා තියෙනවා. ඒකට පාර දිගට ගහගෙන ගහගෙන යනවා. මේ වගේ දෙයක්, මේවා පිට කාටවත් හානියක් වෙන වැරදක් නෙවෙයි. හැබැයි කුඩා එවතක් හරි වෙන්න පුළුවන් වෙයිද? පුළුවන්. කාය කීලා ආපත්‍ති කියලා කියන්නේ, ඉතින් කය ක්‍රීඩා කිරීමේ එවතක් තියෙනවා. ඒකට අපි නුසුදුසු විදියට ඒ වගේ කළොත් ක්‍රීඩා අදහසින් එවතකුත් වෙනවා දුකුලාවක්. ඒ කෙසේ වෙතත් අපි ඒක අයින් කරන අදහසින් අයින් කරත් ටිකක් වෙන කෙනෙක් දැක්කොත් ඒක භික්ෂුවකට නුසුදුසුයි වගේ පේන්න පුළුවන්. ඒ නිසා එහෙම අවවාද කළොත් ඒ වගේ හික්මෙන්න ඕන. ඒ ගැනයි මේ කියන්නේ. පැහැදිලි නේද? හරි. ඊට පසුව විස්තර කරන්නේ ඒ විදියට හැසිරුණොත් ඒකෙන් සිද්ධ වෙන සම්දිට්ටික ආදීනවය, මේ ජීවිතයේදීම දකින්න ලැබෙන ආදීනවය දක්වන්න තමයි ඊළඟ පාඩේ දැක්ුවේ. යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යෝ. මේකේ කෙටිම තේරුම, යම් කටයුත්තක් කරන කොටගෙන ඥානවන්තයෝ අනිත් අයට දොස් කියනවද, ඒ වගේ කුඩා වරදක්වත් කරන්න එපා කියන එකයි. මේකෙදි විස්තර කරනවා මේ නුවණ අඩු අය අනුන්ට දොස් කීම කරන කටයුතු ඉතින් එතරම් සලකන්න අවශ්‍ය නැහැ. ඒ මොකද ඒ නුවණ අඩු අය නැති වැරද්දකටත් නැති වැරද්දක් වැරද්දක් කියලා තේරුම් ගන්නවා. ඒ වගේම අඩු වරදක් කුඩා වරදක් මහා වැරද්දක් විදියට සලකනවා. නමුත් ඥානවන්තයෝ එහෙම නෙවෙයි. ඒ අය තමයි මේ සිදුවීමේදී අපි ප්‍රාමාණික කරගන්නේ. ඒ අය හොඳට කරුණ හොයලා බලලා නුගුණ කියන්න ඕන කිනාගේ නුගුණ කියනවා. වැරද්දක් කියන්න ඕන කිනාට වැරද්දක් විදියට කියනවා. ಗುಣ කියන්න ඕන කිනාගේ ගුණයක් ප්‍රකාශ කරනවා. ඒ නිසා ඥානවන්ත අය ගරිහා කරන දේවල් තමයි අපි නොකර ඉන්න ඕන. ඒකයි මේ කියන්නේ. මේ දක්වා ගාථා දෙකමාරකින් භාග්‍යතුන් වහන්සේ මේ නිවන් දකින්න කැමති කෙනාට, විශේෂයෙන්ම අරණියේ වාසය කරන කෙනාට ඒ කමඨහනක් අරගෙන ඒ නිවන් දැකීම සඳහා කටයුතු කරන්න සූදානම් වෙන කෙනාට සම්පූර්ණ කළ යුතු ගුණධර්ම ටිකක් දේශනා කරලා, එයින් පසුව ඒ භික්ෂූන්ට අර මේ සිදුවීමට අදාළ භික්ෂූන්ට ඇති වුණ දේවතාවන්ගෙන් ඇති වුණ බය දුරු කිරීම පිණිස ආරක්ෂාවක් වශයෙන්, ඒ වගේම විපස්සනාවට පාදක ධ්‍යාන වශයෙන් කමඨහනක් වශයෙන් මේ මෛත්‍රී දේශනාව දේශනා කරන්න තමයි සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු කියන ගාථාව දේශනා කළේ. ඊට පස්සේ මේ කමඨහන වඩන්න ඕන විදිය ගැන විස්තර කරන අවස්ථාව. එකදී සුඛිනෝ කියලා කිව්වේ සුවයෙන් යුක්ත කියන එකයි, සැපයෙන් යුක්තයි කියන එකයි. කේමිනෝ කියලා කියන්නේ බය රහිත කියන එකයි, භය උපද්‍රව රහිත, ඒවායින් තොර කියන එකයි. සබ්බේ කියන එක තේරෙනවා සියලුම කියන එකයි, සත්තා කියලා කියන්නේ ප්‍රාණීන් කියන එකයි, සුඛිතත්තා කියලා කිව්වේ සැපවත් සිත් ඇති කියන එකයි, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියලා අපි කියන්නේ මේ සුඛිතත්තා කියන පාඩය. ඒ වගේම කායික සුවය තියෙන කෙනාට සුඛිනෝ කියන වචනය පාවිච්චි කරනවා, මානසික සුවයෙන් සුඛිතත්තා එහෙම නැත්නම් සුවපත් වූ සිත් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන වචන දෙකෙන්ම සියලු භව භය උපද්‍රව දුරු වීමෙන් කේමිනෝ එහෙම නැත්නම් භය රහිත උපද්‍රව රහිත කෙනෙක් වෙනවා කියන මේ විදිහටත් අර්ථය දැනගන්න පුළුවන්. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ පාඩය එතකොට දැක්කුවේ මෛත්‍රීය භාවනාව වඩන්න ඕන ආකාරය දක්වන්නයි. මෙන්න මේ විදිහට මෛත්‍රිය වඩන්න ඕන. කොහොමද? සබ්බේ සත්තා සුඛිනිය සුඛිනෝ හොන්තු කේමිනෝ හොන්තු සුඛිතත්තා හොන්තු, සියලු සත්වයෝ සුවපත් වෙත්වා, නිර්භය වෙත්වා, සැපවත් වූ සිත් ඇත්තෝ වෙත්වා, මේ විදිහට මෛත්‍රී කරන්න කියලයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. හොඳයි, එහෙනම් මේ වෙනකන් ඒ ගාථාවෙත් මොනවා හෝ ගැටලුවක් තියෙනා ඉක්මනට අහන්න පුළුවන්. නැතු වෙති නේද? ඊට පසුව යේකේචිපාන භූතත්ති කියලා පාඩයක් පටන් ගන්නවානේ. ඒ ගැන විස්තර කරනවා. මේ විදියට උපචාරයේ පටන් අර්පණාවට පත්වීම දක්වා කෙටියෙන් මෛත්‍රී භාවනාව දේශනා කරලා ඒ කාරණාව තවදුරටත් විස්තර වශයෙන් දක්වන්න තමයි යේකේචිපාන භූතත්ති කියන ගාථාවන් දෙක භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම තවත් හේතුවක්, අර විවිධ අරමුණු වල දුවලා පුරුදු වුණ හිත එකවරම එක අරමුණක පිහිටවන්න අපහසුයි. ඒ නිසා තමයි අර ආරම්මන කීපයක දුවලා ඊට පස්සේ අනුක්‍රමයෙන් එක නිශ්චිත අරමුණකට ගන්නත් මේ විදියට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා තස තාවර ආදී ඒ දුක තික ප්‍රභේද ඇති සත්ව ආරම්මණවල, එතකොට තසාවා තාවරාවා ආදී වශයෙන් අර එක එක ආකාරයේ සත්වයින්ව ක්‍රමක්‍රමයෙන් අරමුණු කරලා ඊට පසුව එක අරමුණකට හිත පිහිටුවන විදිය උගන්වන්නත් භාග්‍යතුන් වහන්සේ මේ විදියට සත්වාරම්මන ඒ අරමුණු ගන්න පුළුවන් සත්වයන්ව කොටස් කීපයකට බෙදලා දේශනා කළා. තවත් කාරණාවක් තියෙනවා. මේ වචන අතුරින් ඇතැම් වචනයක් ඇතැම් කෙනෙකුට ප්‍රකටයි, ඇතැම් වචනයක් තව කෙනෙකුට ප්‍රකට නැහැ. ඒ නිසා යම් වචනයක් යම් කෙනෙකුට හොඳට වැටහෙනවද ප්‍රකටයිද, ඒ අයට ප්‍රකට වචනය දක්වලා ඒ අයට පහසුවෙන් භාවනාව කරගෙන යන්න හිත පිහිටුවීම සඳහා මේ විදියට බෙදලා සත්වය වශයෙන් බෙදලා භාග්‍යතුන් වහන්සේ මේ මෛත්‍රී කමඨහන දේශනා කළා කියලා මෙතන විස්තර කරනවා. එතකොට මේකේ වචන යුගල කීපයක් තියෙනවා. කොහොමද? යුගල හතරක් තියෙනවා. තස සහ තාවර කියලා යුග එක යුගලයක්. දිට්ඨ අදිට්ඨ කියලා එක යුගලයක්. දූර සාන්තික කියලා තව යුගලයක්. භූත සහ සම්භවීති කියලා තව යුගලයක් කියලා යුගල හතරක් තියෙනවා. ඒ වගේම තව මේක කොටස් තුනේ තුනේ ඒ කොටස් තුනක් විදියටත් බෙදලා දක්වනවා. ඇතැම් පද සියල්ලම නෙවෙයි. ඒ කොහොමද? දීඝ ආදී පද හයෙන් ඒ අතරේ තියෙනවා මජ්ඣිම කියලා පදයක්. ඒ මජ්ඣිම කියන පදය කොටස් තුනකට සම්බන්ධ කාණ්ඩ තුනකට සම්බන්ධ කරලා අනුක කියන වචනය තැන් දෙකකට යොදලා කාන් කොටාස තුනක් සත්වයෝ කොටාස තුනකට බෙදලා ඒ විදිහේ කාණ්ඩ තුනක් විදියටත් දේශනා කරලා තියෙනවා. කොහොමද? මේ එක කාණ්ඩයක්. දීඝ, රස්ස, මජ්ඣිම කියලා එක ත්‍රිකයක්. ත්‍රික කියන්නේ කාණ්ඩ තුනක එකතුවක් කියන එකයි. එතකොට දීඝ, රස්ස, මජ්ඣිම. තව කාණ්ඩයක් මහන්ත, අනුක, මජ්ඣිම. තව කාණ්ඩයක් තූල, අනුක, මජ්ඣිම කියලා. ඒ විදිහට තයෝතිකේ ත්‍රික තුනක් දැක්ුවා. තුනේ කාණ්ඩ තුනක්. තොර මේ විදියට සත්ව ඉන්න බෙදලා බෙදලා අපි මෛත්‍රී වඩන්න ඕන කියන එකයි මෙතන කියලා තියෙන්නේ. තොර යේකේචි කියලා කියන්නේ යම් කිසි සත්වයෝ කියලා. අර සියලුම දිනාව අරමුණු කරන්න තමයි යම් කිසි කියන එකයි තේරුම යේකේචි. තොර පාණ බුතා කියලා කියන්නේ ප්‍රාණීන් කියන එකයි තේරුම. ඊට අමතරව තව කරුණක් තව ක්‍රමයකට මේ දෙකේ අර්ථ විස්තර කරනවා. මේ පංචවෝකාර සත්වයෝ අස්වාස ප්‍රස්වාස තියෙන ඒවා අනුව ජීවත් වෙන සත්වයින්ට පානා කියලා කියනවා. ඒ වගේම බ්‍රහ්ම ලෝකවල මේ කියන්නේ අරූප බ්‍රහ්ම ලෝකවල සහ අසඤ්ඤ සත්වයේ ඉන්න සත්වයින්ට මේ භූතා කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ විදියට ඒ වචනවල අර්ථ විස්තර කරලා තියෙනවා. ඒ කොයි විදියට අපි අර්ථ ගත්තත් මේ සියලුම සත්වයින්ව අපිට අරමුණු කරලා භාවනාවට යොදා ගන්න පුළුවන්. රයේකේචි කියන එකෙන් මේ සියලුම සත්වයින්ව එකට සංග්‍රහ කරලා දක්වනවා කියන එකයි තේරුම. ඊට පසුව මෙන්න මේ සත්වයින්ව අර කලින් කියපු විදියට කොටස් දෙකකට බෙදලා පෙන්නනවා. කොහොමද? තසාවා තාවරාවා අනවසේසා. ප්‍රමේ තසා කියලා කිව්වේ කවුද? තෘෂ්ණාව සහිත, භය සහිත කියන එකයි තේරුම. තොර තාවර කියලා කියන්නේ ඒ තෘෂ්ණා භය ප්‍රහාණය කළ රහතන් වහන්සේලාට කියන නම. එතකොට අනවසේසා කියන්නේ සියලුම දෙනා කියන එකයි තේරුම. සියලුම තණ්හා භය සහිත අයත්, සියලුම තෘෂ්ණා භය රහිත අයත් කියන එකයි මේ වචන දෙකේ තේරුම. තසාවා තාවරාවා කියති. ඊට පසුව දැන් මේ කියපු වචන ටිකත් එක්ක අර කලින් කියපු ඉමේපි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මේ විදියට අපි මෛත්‍රිය වඩන්න ඕන. කොහොමද එතකොට වාක්‍යයක් විදියට මේක සම්බන්ධ කරගන්නේ? ඒකේචි පාන භූතත්ති තසාවා තාවරාවා අනවසේසා ඉමේපි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මේ විදියට වඩන්න ඕන. කොහොමද? මේ විදියටයි අරමුණු කරන්න ඕන. යම් කිසි ප්‍රාණීන් ඉන්නවද? කොයි වගේ ප්‍රාණීන්ද? තණ්හා භය සහිත සහ තණ්හා භය රහිත ඉතිරියක් නැතුව සියලුම සත්වයෝ ඉන්නවද? මේ සියලුම සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ විත්වා කියලා අරමුණු කරන්න ඕන. මේ ක්‍රමේටම භූතාවා සම්භවේ සීවා ඉමේපි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මේ විදියට ඒ භූත කියලා හඳුන්වපු අපි එහෙම නැත්නම් මෙතන අර්ථ කීපයක් කිව්වා මතක ඇති. භූත සම්භවේසී කියද්දි ඒකේ කියපුව අවසාන අර්ථය අපි ගමු. සම්භවේසී කියලා ගත්තු ඒ සියලුම සත්වයෝ එහෙම නැත්නම් පංචවෝකාර භවී සත්වයෝ සහ භූතා කියලා ගත්තු අනික් සියලුම සත්වයෝ ඒකවෝකාර චතුවෝකාර එහෙම නැත්නම් අසඤ්ඤ සත්ත ඒ වගේම අරූප ලෝකවල සත්වයෝත් අනික් සියලුම සත්වයෝත් කියන සියලුම සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියලා මේ විදිහට අරමුණු කරනවා. ඒතර මේ විදිහට අරමුණු කරලා භාවනාව කරන්න ඕන කියන එකයි මේ කියන්නේ. පැහැදිලිද? වචනෙන් කළාටම ඉතින් භාවනාමය කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ විලාවේ අරමුණු කරලා ඇත්තටම මෛත්‍රී හිත පවත්වන්න ඕන. සජ්ජායනාව කරන අතරෙදිම මෛත්‍රී හිතත් පැවැත්වුවොත් එතනින් භාවනාමය කුසලයකුත් යම් මට්ටමකට සිද්ධ වෙනවා. නමුත් අපි අර බලාපොරොත්තු වෙන මෛත්‍රී භාවනාව වැඩුවයි කියලා කියන්න නම් ඒක මෛත්‍රීයක් වැඩිවීමක් විදියටම කෙරෙන්න ඕන. මේක අපි අරමුණු කරගෙන ඒ තේරුම දැනගෙන ඉතින් අරමුණු කරනවා නම් වරදන්නේ. ඔසජ්ජහය නාමයේ කුසලේ විතරයි එහෙම නැත්නම්. කොහොමද ඒ භාවනාව කළේ? පදින් පදේ මතක තියාගෙන ඒ සත්වයින් අරමුණු කරලා ඉතින් මෛත්‍රී වැඩුවා නම් ඒක වරදක් නෑ. ඒටි අර භාග්‍යතුන් වහන්සේ අර සත්වයින් දෙකට බෙදලා පෙන්නන විදිය. ඒතර ඕක ගැන තව විස්තරයක් මෙතන තිබුණා. තව ඉස්සරහට ඒ ටික එන්නේ. අපි ඒ ටික එතනදී කතා කරමු. කොහොමද මේ බෙදෙන විදිය ගැන විස්තර එනවා. කොහොමද බෙදන්නේ කියලා. මේ තියෙන්නේ ඉන්න මෙතන. අපි ඒ ටික තව ටිකකින් කතා කරමු. ඊට පසුව විස්තර කරනවා අර දීඝ රස්ස ආදී වචනවල තේරුම. මෙතන දීඝ කියලා කිව්වේ දීඝ සත්වයෝ කියලා කිව්වේ දිග ආත්ම භාව තියෙන නාගයෝ මාළු තලගොයි වගේ සත්වයින්ට. ඉතින් එතන විස්තර කරනවා බඹ සිය ගාන දිග නාගයෝ මහ මුහුදේ ඉන්නවා. එතකොට ඒ වගේම යොදුන් ගණන් විශාල මාළු තලගොයි වගේ සත්තු මුහුදේ ඉන්නවා. මහන්තා කියලා කිව්වේ විශාල ආත්ම භාව තියෙන වතුරේ ඉන්න මාළු කැස්බෑවු වගේ සත්තු. ගොඩබිමේ ඉන්න ඇත්තු අලි ඇත්තු වගේ සත්තු. අමනුෂ්‍යයන් අතරේ රාක්ෂසයන් මෙතන කියන්නේ අසුරයින් ගැනයි. අසුරයින් වගේ අය. ඉතින් ඒ ගැන මෙතන විස්තර කරනවා. ආත්ම භාව තියෙන අයගේ අතුරින් රාහු තමයි අග්‍ර. ඒ කියන්නේ විශාල ආත්ම භාවයක් තියෙන නිසා රාහු අසුරේන්ද්‍රයාට. එතකොට රාහුගේ ප්‍රමාණය කියලා තියෙනවා උස ප්‍රමාණය කොච්චරක් විතරද? අඩි 4500ක්. ඒ වගේ ඇද්ද? උපරිම අඩි 4500ක් වගේ නේද? කීයද මේ කියලා තියෙන්නේ? නෑ, ඔය කියන්නේ උස විතරයි ඔය කියන්නේ. චකාරය සමුච්ඡයාර්ථයේ එකතු කරන අර්ථයේ අසීතින් දස ඒකෝච ඉන්දනාමා මහබ්බල. අසීතින්ච අසීතිච දසච ඒකෝච කියලා එහෙමයි අපි එකතු කරන්නේ. දර මෙතන චත්තාරි යෝජන සහස්සානිච අට්ඨ යෝජන සතානිච. එතකොට 4800යි. 4800යි යොදුන් අඩිද මේ? යොදුන් නේ, යොදුන් 4800යි උස. ඔබ හිතලා බලන්න. ඉතින් යොදුනක් කියලා කියන්නේ කොයි වගේ ප්‍රමාණයක්ද? යොදුනක් කියන්නේ ගොඩාක් විශාල ප්‍රමාණයක්. අපි ඔය ගණනය කිරීමක් කළා. ඒ හැටියට සාමාන්‍යයෙන් කිලෝමීටර් වලින් නම් 20කටත් වඩා වැඩි වගේ. ඒකේ යම් යම් වෙනස්කම් නැතමිට තියෙන්න පුළුවන් සමහර මිනුම් ක්‍රමවල. ඒ කියලා තියෙන ක්‍රමයට නම් අර විභංග අටුවා වෙන චක්‍රය අනුව නම් ඒ වගේ ප්‍රමාණයක්. එතකොට ඒ වගේ ඒවා 4800ක් හිතලා බලන්න. හරි. එතකොට රාහුගේ බාහු වල ප්‍රමාණය මේ තියෙන ප්‍රමාණය කවුද කියන්නේ? ද්වාදස යෝජන සත පරිමාණ කවුද? අත්තකෝවිදයස. දොළොස් දස් එන්නේ. හරි. ද්වාදස යෝජන සත. ඉපදෙනකින් අපි යහමු. දැන් මේවා දැනගන්න ඉතින් හද නැත්තම් වැරදියට කියලා කට්ටිය වැරදියට තේරුම් ගන්නවනේ. සුමන සාරායස්ම කීයද? 1200යි. සුමන රත්නායස්ම 112යි. පවරචිත්තයස්ම එකසියදොහයි. හැම තැනම එකතු කිරීමම නෙවෙයි ගන්නෙ. මෙතන චකාරයක් නැහැ. එතකොට චත්තාරි යෝජන සහස්සානි කියන්නේ 1004ද? චත්තාරි යෝජන සහස්සානි කිව්වේ 1000. සහස්සානි කියන්නේ 1000ට. චත්තාරි කියන්නේ 4. 1000යි 4යි 1004යිද? එහෙමද? 1004යිද? කොහොමද එතන අර්ථය ගත්තේ 4000 කියලා? 4 වැඩි කිරීම 1000 කියලා නේද? මෙතනත් ඒ වගේ තමයි. ද්වාදස යෝජන සත කියද්දී 12 වැඩි කිරීම 100. 1200. එතකොට ඔය පාලි භාෂාවේ සංඛ්‍යා ක්‍රම කීපයක් තියෙනවා. ඒවා අපි පසුව දැනගමු. එතකොට ගුණිත සංඛ්‍යා කියන්නේ එකක්. එතකොට අර විදිහට සමුච්චය විදිහට එකතුව ගන්න සංඛ්‍යා ක්‍රමයේ තව එකක්. එතකොට ඒවත් වෙන වෙනම දැනගෙන තියෙන්න ඕන, නැත්නම් මේවට වැරදි උත්තර කියන්නේ. ඒවත් දැනගන්න ඕනේ. හරි. ඊට පස්සේ බැම දෙක අතර තියෙන ප්‍රමාණය විතරක්. ඇහි බැම දෙක අතර කොච්චරක් විතර ඇද්ද? මෙන්න යොදුන් 50යි. මේ අතර ඇඟිලි අතරෙත් ඒ වගේ ලොකු. අල්ල අත්ල කොහොමද යොදුන් 200යි ඔන්න රාහුගේ ප්‍රමාණය. එතකොට මජ්ක්‍ධිම කියන වචනයෙන් අශ්වයෝ ගවයෝ මී ගවයෝ ඌර වගේ සත්තුන්ව ගත්තා කියනවා. රස්සක කියන වචනේ ඒ ඒ ಜಾතිවල වාමන කියලා කියන්නේ වැඩිය උස නැති කුරු සත්තු කියලා කියන්නේ. දැන් බල්ලෝ අතරෙත් ඉන්නවා ඒ වගේ උස නැති සත්තු. මිනිස්සු අතරෙත් ඉන්නවා. අන්න ඒ වගේ අයව ගත්තා කියලා කියනවා. ඒත් එක්කම ඔය සාමාන්‍ය උස ප්‍රමාණයට වඩා කුඩා ප්‍රමාණයේ කියන එකයි තේරුම. එතකොට මේ උඩ කියපු ඒ දීඝ මජ්ක්‍ධිම කියන අයට වඩා ප්‍රමාණයෙන් කුඩා අය කියන අර්ථයත් මේක ඇතුළෙම තියෙනවා. එතකොට අනුක කියන වචනේ අපේ සාමාන්‍ය ඇහැට ගෝචර වෙන්නේ නැති දිවසට විෂය වෙන වතුරේ වගේ තැන්වල ඉපදුණු සියුම් ආත්ම භාව තියෙන සත්වයන් ගැනයි මේ කියලා තියෙන්නේ. එතකොට ඊට අමතරව උකුණෝ මකුණෝ වගේ කුඩා සත්තුත් මේකට ඇතුළත් වුණා කියලා තියෙනවා. දැන් එතකොට ඒ කාලේ දැන් මේ පොත් ලියන කාලේ මේ මෙහෙම සත්තු ඉන්නවා කියලා දැකලා නැද්ද? දැන් මේ වෛරස් නම් නෙවෙයි අපි තමු දැන් බැක්ටීරියා හරි ඒ වගේ දේවල් හොයාගත්තේ දැන් මේ මෑත කාලීන විද්‍යාඥයෝද ඒ දේවල් හොයාගත්තේ? ඔය ඇල්ගී විශේෂ නේද ඒ දේවල්? අපි ඔය ඉගෙන ගන්න යූක්ලිනා එහෙම කියලා නේද? ඒවා එතකොට ඊට කලින් දැකලම නැද්ද මේ මෑතකදීද හොයාගෙන තියෙන්නේ? මේ කියලා තියෙන්නේ ඒ ගැන තමයි. දිවසින් ඉතින් ඒ කාලෙත් මේ දේවල් දැකලා තියෙනවා. පැහැදිලි නේද? හා ඒ වගේම මේ අනුක කියන වචනය ඇතුලේ අර ඒ ඒ ಜಾතිවල මහාන්ත මජ්ක්‍ධිම තූල මජ්ක්‍ධිම කියන ප්‍රමාණයන්ට වඩා කුඩා ප්‍රමාණයේ සත්තු ඉන්නවා නම් ඒ අයවත් අනුක කියන අර්ථයටම ගැනිනවා කියලයි කියලා තියෙන්නේ. ඒතර තූල කියලා කිව්වේ රෞම් ශරීරාත්ම භව තියෙන සත්වයෝ, වටකුරු ආත්ම භව තියෙන සත්වයෝ. මේ කියන්නේ මාළු, ඉබ්බෝ, සිප්පි, එතකොට තව ඔය ඉන්න මේ වතුරේ ඉන්න මේ කවුද මේ බෙල්ල වර්ග අන්න උන්ගෙනයි මේ කියලා තියෙන්නේ. එතකොට මෙන්න මේ සත්තු තමයි තූල කියලා අදහස් කරන්නේ. වටකුරු ආත්ම භාව ඇති සත්වය අපි කෙටියෙන්ම ඉතින් අර මේ විදිහට කෙටියෙන් අරමුණු කරගත්තා නම් ඇති මේ විදිහේ සත්වයෝ කියලා. දැන් මේ විදිහට බෙදීම ඇත්තටම මුල් අවස්ථාවේ බෙදලා අරමුණු කළාට පසුව සියලුම සත්වයෝ කියලා අපිට අරමුණු කරන්න පුළුවන් කියන එකයි කියන්නේ. ඊට පසුව විස්තර කරනවා දික්ඛා වායේව අද්දික්ඛා කියන වචනය. දික්ඛා කියලා කිව්වේ තමන්ගේ ඇහැට ආපාත ගිය වීම වශයෙන් දැකපු, තමන්ගේ ඇහෙන් දැකපු කියන එකයි. අදිත්ත කියලා කියන්නේ මුහුදෙන් එහා පැත්තේ, එහෙම නැත්නම් පර්වතයකින් එහා පැත්තේ, එහෙම නැත්නම් වෙනත් සක්වලවල් වල ඉන්න සත්වයෝ කියන එකයි තේරුම. යේච දූරේ වසන්ති අවිදූරේ කියන මේ පාඨයෙන් තමන්ගේ ආත්ම භාවයට එකෙනෙ තමන්ට වඩා දුර සහ ළඟ ඉන්න සත්වයෝ කියන එකයි මෙතනින් අදහස් කරන්නේ. ඊට පස්සෙ මෙතන පාඩයක් තියෙනවා තේ උපාදා යුපාදා වසේන වේදි තබ්බා කියලා පාඩයක්. මේකේ තේරුම කියමු බලන්න. කලිනුත් මතක විදියට මේ පාඩේ මං කියලා තියෙනවා. මොකද්ද මේකේ තේරුම? තේ උපාදාය උපාදා වසින වේදි තබ්බා අත්තනෝහි කායේ වසන්තා සත්තා අවිදූරේ බහි කායේ වසන්තා දූරේ තත අන්තෝ උපචාරේ වසන්තා අවිදූරේ බහි උපචාරේ වසන්තා දූරේ. ඔය විදිහේ තියෙනවා. මොකද්ද මේකේ තේරුම? උපාදාය උපාදා වසින සුමන රතනායස්ම මොකද්ද මේ කිව්වේ?
සුමනරතන සුමනසාරායස මේ මොකද්ද කියලා තියෙන්නේ.
අපි සාමාන්‍ය ව්‍යවහාරේ කියන්නේ සාපේක්ෂව කියනවායි කියලා, යමකට සාපේක්ෂව කියලා. අන්නේ අර්ථය මේ කියන්නේ. පැහැදිලිද? ඔන්න ඊට පස්සේ ඒක විස්තර කරනවා. තමන්ගේ කයේ වසන සත්වයෝ, ළඟ ඉන්න සත්වයෝ, තමන්ගේ කයින් බැහැර අය, දුර ඉන්න සත්වයෝ. පැහැදිලිද? එතකොට ඒ දුර ඉන්න සත්වයාට සාපේක්ෂව තමන්ගේ ඇඟේ ඉන්න සත්වයා ළඟයි. ඊට පස්සේ තව විස්තර කරනවා. අන්තෝ උපචාරේ වසන්තා අවිදූරේ, බහි උපචාරේ වසන්තා දූරේ. දැන් ඊට පස්සේ උපචාරය ඇතුලේ සහ බැහැර ඉන්න දෙන්නෙක්ව සංසන්දනය කරද්දී, අර උපචාරයෙන් ආරණ්‍ය උපචාරයෙන් බැහැර ඉන්න කෙනාට සාපේක්ෂව ආරණ්‍ය උපචාරයේ ඇතුලේ ඉන්න කෙනා ළඟයි. ඒ නිසා මේ කෙනා ළඟයි, අර කෙනා දුරයි කියලා වෙන් කරනවා. ඒ වගේම තමන්ගේ විහාරයේ, ගමේ, ජනපදයේ, රටේ, තමන්ගේ සක්වලේ ආදී වශයෙන් අපි මේ විදිහට සසඳලා බලනවා නම්, එහෙම බලද්දී අවසාන වශයෙන් තමන් ඉන්න සක්වලේ ඉන්න සත්වයා, තමන් ඉන්න සක්වලේ ඉන්න සත්වයා ළඟයි, වෙන සක්වලවල ඉන්න සත්වයෝ දුරයි. පැහැදිලිද? අන්න ඒ විදිහටයි, ඒ විදිහට සසඳීම් වශයෙන් කියන එක ගැනයි මේ කියන්නේ. පැහැදිලිද? සසඳමින් සසඳමින් අපි දේශනා කරනවා නම් ඒතනක අර මීට සාපේක්ෂව මේ අය ළඟයි, මීට සාපේක්ෂව මේ අය දුරයි, අන්නේ විදිහට කතා කිරීමක් ගැනයි මෙතන කියන්නේ. පැහැදිලි නේද? හරි. ඔන්න ඊට පස්සේ ආයත් මගේ ප්‍රශ්නෙට උත්තරේ එනවා. භූතාවා සම්භවේසීවා කියන වචනය. මෙතන භූත කියන වචනය පාවිච්චි කරන්නේ හටගත්තු, ඉපදුණු කියන අර්ථයෙන්. ඒ අය දැනටම ඉපදිලා ඉන්නේ කියන අර්ථයෙන්. එතකොට මේකේ එක අර්ථයක් තමයි න පුන භවිස්සන්ති තී සංඛ්‍යං ගච්ඡanti තේ සංඛීනාසවානං ඊතං අදිවචනං. එතකොට නැවත උපදින්නේ නැහැ කියන අර්ථයෙන් රහතන් වහන්සේත් මේ භූතා කියන වචනයට අර්ථවත් වෙනවා. ඒ වගේම තව අර්ථයක් සම්භවං ඒ සම්තීති සම්භවේසි, ඒ කියන්නේ නැවත ඉපදීමක් බලාපොරොත්තු වෙන සීක පෘථග්ජන අයට සම්භවේසි කියලා අර්ථයක් තියෙනවා. මේ එක ක්‍රමයකට අර්ථය තව විස්තර කරනවා. එහෙම නැත්නම් මේ යෝනි හතර අතුරින් අණ්ඩජ ජලාබුජ කියන සත්වයෝ, මේ අණ්ඩකෝෂය හෝ වස්තිකෝෂය බිඳ නොගෙන ඇතුළත ඉන්න තාක්කල්, ඒ කියන්නේ බිත්තරේ ඇතුළේ ඉන්න සත්වයෝ සහ මෞකුසක් ඇතුළේ ඉන්න සත්වයෝ එළියට බිහි වෙන තාක්කල්, එළියට බිහි වෙන්නේ නැතුව බිත්තරය ඇතුළේ ඉන්න කාලය පුරාවට සහ මෞකුස තුල ඉන්න කාලය පුරාවටම අන්න ඒ අයට සම්භවීසි කියලා හඳුන්වනවා. තාම භූත තත්වයටපත් නොවුණු නිසා. ඒ වගේම අණ්ඩකෝෂය හෝ වස්තිකෝෂය බිඳගෙන බැහැරට නික්මුණාම ඒ අයට කියනවා භූතා කියලා. ତොරේ ඒ සංසේදජ ඕපපාතික කියන සත්වයොත් ඒ මුලින්ම හටගත්තු අවස්ථාවේ සම්භවීසි කියලා කියනවා. දෙවෙනි චිත්තක්ෂණයේ පටන් ටිකක් කල් ගියපුවාම ඒ අයටත් භූත කියන විවහාරයේ යොදනවා. ඒ වගේම මේ මොන සත්වයා වුණත් යම් ඉරියව්වකින් උපදිනවද, ඒ ඉරියව්ව වෙනස් කරන තාක්කල් සම්භවේසි කියලා හඳුන්වනවා. එතනින් පසුව භූතා කියලා හඳුන්වනවා. එතකොට මේ අතරින් ප්‍රධානවම අපි සලකන්නේ මෙන්න මේ අර්ථය. අපි බොහෝ සෙයින්ම තවත් තැන්වල ස්වාමීන් වහන්සේලා විස්තර කරනවා අපි දැකලා තියෙනවා. අර මව් කුසක හෝ බිජුවටක ඇතුලේ ඉන්න තාක්කල් ඒ සත්වයෝ සම්භවේසි, එයින් බිහි වුණයින් පසුව භූත කියලා හඳුන්වනවා කියලා. පැහැදිලිද? ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ ගාථා දෙකහමාරකින් නොඑක් ආකාරයෙන් ඒ භික්ෂූන්ගේ හිතසුව පැමිණීම ප්‍රාර්ථනා කිරීම වශයෙන් සත්වයන් කෙරෙහි, ඒ කියන්නේ හිත ඒ භික්ෂූන් වහන්සේලාට ඒතොට සත්වයන් කෙරෙහි හිතසුව පැමිණීම ප්‍රාර්ථනා කිරීම වශයෙන් මෛත්‍රී භාවනාව ඉගැන්වුවා. ඒ කියන්නේ කොහොමද මේ සත්වයන්ට යහපතක් වේවා කියන අදහසින් සත්වයන් කෙරෙහි මෛත්‍රිය ප්‍රාර්ථනා කිරීම. ඒතොට මේකෙදි අදහස් කරන්නේ හිතසුඛ ආගම පත්තනාවතේ යහපත සැපත ළඟා වේවා කියලා සත්වයන්ට ප්‍රාර්ථනා කරන ආකාරය විස්තරකරනද භාග්‍යතුන් වහන්සේ මේ ගාථා දෙකහමාරකින් කරුණු පැහැදිලි කළා ඒ භික්ෂුන් වහන්සේලාට. ඊට පසුව දැන් අහිත දුක්ඛ අනාගම පත්තනා වසේන මේ සත්වයින්ට අයහපත දුකක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කිරීම වශයෙන් ඊළඟ ගාථාවක් දේශනා කරනවා. නපරෝ පරං නිකුබ්බේත කියන මේ ගාථාව දේශනා කළා කියලා කියන්නේ. ඒ එහෙම කළේ මොකකටද? අයහපතක් වෙන්න එපා කියන ප්‍රාර්ථනාව දක්වන්නයි. මුලින් අපි කළේ හිතක් යහපතක් සිද්ධ වේවා කියලා, දැන් අයහපතක් දුකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන එක දක්වන්නයි මේක දේශනා කළේ. එතකොට පරෝ කියලා කිව්වේ අනික් කෙනා කියන එකයි, පරං කියලා කියන්නේ තවත් අනිකෙකුට කියන එකයි, අනෙකෙක් අනෙකෙකුට කියන එකයි තේරුම. න නිකුබ්බේත වංචා කරන්න එපා, වංචා නොකරේවා කියන එකයි තේරුම. නාති මඤ්ඤේත අනික් කෙනෙක්ව යට කරලා පහත් කරලා නොසිතාවා කියන එකයි තේරුම. කත්තචි කියන්නේ කිසිම තැනක, ගමේ හරි නගරේ හරි කෙතක හරි ඥාතීන් මැද හරි ඒ පිරිසක් මැද හරි එහෙම කිසිම තැනක ඒ කෙනාව පහත් කරලා කතා නොකරේවා කියන එකයි. කංචී කියන වචනයෙන් කියන්නේ යම් කිසි ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහස්ත, පැවිදි නියම ආකාරයෙන් හොඳ තත්වයේ ඉන්න කෙනෙක්, එහෙම නැත්නම් දුගී භාවයට පත්වුණු කෙනෙක්, ඒ කිසිම කෙනෙකුට ඔය කියපු කිසිම ආකාරයේ කෙනෙකුට බ්‍යාරෝසනා පටිග සංඥා කාය වාග් විකාර වලින් දොස් කියන්නේ නැහැ. කයින් වචනෙන් දොස් කියන්නේ නැහැ. ඒ වගේම මනෝ විකාරයෙන් තරහක් ඇති කරගන්නේ නැහැ කියන එකයි තේරුම. මේ ටිකේ කෙටිම අර්ථය කිව්වොත් තව කෙනෙකුට කිසිම ක්‍රමයකින් කිසිම තැනකදී පහත් කරලා සලකන්නේ නැහැ, දොස් කියන්නේ නැහැ කියන එකයි තේරුම. තරමේ ව්‍යාරෝසනාය පටිග සංඥාය කියලා කරණාර්ථයෙන් තියෙන්න ඕන තැන ව්‍යාරෝසනා පටිග සංඥා කියලා කිව්වයි කියලායි මෙතන කියන්නේ. ඉතින් ඒකට උදාහරණ තව ඒ විදිහට බුද්ධ දේශනාවේ ආපු තැන් කීපයක් මේ උදාහරණ පෙන්වන්නේ. ඒවා පැහැදිලි, ඒ ඔක්කොම අපි විස්තර කරන්න යන්නේ නැහැ. අනුපුබ්බ සික්ඛාය ආදී වශයෙන් එන්න ඕන තැන අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා ඔය විදිහට දේශනාව ආවා. ඒ ක්‍රමයටම මෙතනත් ඒ විභක්ති ලොප් කරලා දේශනාව පැවැත්වුවා කියලායි කියලා තියෙන්නේ. නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය කියන එකේ තේරුම අඤ්ඤමඤ්ඤස්ස දුක්ඛං න ඉච්ඡෙය, එකිනෙකාගේ දුකක් කැමති වෙන්නේ නැහැ. මේ මොකක්ද කියන්නේ? හුදෙක් මේ සුවපත් වේවා, දුකින් මිදේවා කියලා මානසිකාර වශයෙන් මෛත්‍රීය වඩනවා විතරක් නෙවෙයි, අනේ ඒකාන්තයෙන්ම තව කිසි පුද්ගලයෙක් තව කෙනෙක්ව තව වංචා නොකරේවා, ඒ වගේම ජාති ආදී මාන වස්තු වලින් කිසිම තැනකදී තවත් කෙනෙක්ව පහත් කරලා නොසලකාවා, එකිනෙකා බැන ගැනීම වලින් තරහෙන් සිටීම් වලින් තව කෙනෙකුට දුකක් කැමති නොවේවා කියලා මේ විදියට මානසිකාර කරනවා කියන එකයි තේරුම. කෙටියෙන්ම තේරුම තමන් අර සුවපත් වේවා දුකින් මිදේවා කියන ප්‍රාර්ථනාව මේ කෙනාට යහපතක් වේවා කියන ප්‍රාර්ථනාව කරනවට අමතරව හිතින් ඒ කෙනාට වෙන්න තියෙන අයහපත් නොවේවා කියන ප්‍රාර්ථනාවත් සිද්ධ කරන්න කියන එකයි මේ කියන්නේ. පැහැදිලිද? යහපත වේවා කියන ප්‍රාර්ථනාව කරනවා වගේම අයහපතක් නොවේවා කියන ප්‍රාර්ථනාවත් කරන්න කියන එකයි භාග්‍යතුන් වහන්සේ මතක් කරන්නේ. පැහැදිලිද? ඊට පසුව මේ කාරණාවම කොහොමද මේ අහිතක් දුකක් නොවේවා කියන එක උපමාවකින් ඒ කරන්නේ කියන එක උපමාවකින් දක්වනවා. මාතායතානියම් පුත්තං කියන ගාථාවෙන්. කොහොමද? හරියට අම්මා කෙනෙක් තමන්ට ඉපදුණු තමන්ගේම පුතා. ඒකත් එකම පුතාව. තමන්ට ඉන්න එකම පුතාව ඒ පුතාට දුකක් පැමිණීම වලක්වමින් තමන්ගේ ජීවිතය උනත් පරිත්‍යාග කරලා ඒ දරුවව රකින්නේ යම්සේද, තමන්ට ඉන්න එකම දරුවව රකින්නේ යම්සේද, අන්න ඒ ආකාරයට සියලුම සත්වයින් කෙරෙහි මේ මෛත්‍රී භාවනාව වඩන්ඩ, මෛත්‍රී හිත පතුරවන්ඩ කියන එකයි කියන්නේ. එතකොට මේ භාවයේ කියන වචනේ විස්තර කරනවා නැවත නැවත උපදවන්ඩ, නැවත නැවත වඩන්ඩ. එතකොට ඒකත් කොහොමද කරන්නේ? අප්‍රමාණ සත්තාරම්මන වශයෙන්. ඒ වගේම එකම එක සතෙක් ගැන වුණත් සම්පූර්ණම පැතිරවීම වශයෙන් අප්‍රමාණව මේ මෛත්‍රී සිත වඩන්න කියන එකයි තේරුම. එතකොට කෙටියෙන්ම කිව්වොත් හරියට අම්මා කෙනෙක් තමන්ගේ එකම පුතාව ජීවිතයටත් වඩා ආරක්ෂා කරනවා වගේ හැම සතෙක් ගැනම මෛත්‍රී සිත පතුරවන්න කියන එකයි තේරුම. කල්පනා කරලා බලන්න ඕනේ. ඉතින් ඒ විදිහට අපි කරනවාද, මෙහෙම කරන්න හිත ඇති කරගෙන තියෙනවද කියලා. එතකොට මේ විදිහට හිත මෘදු බවට පත් කිරීම තමයි මෛත්‍රී භාවනාවේ අරමුණ. මේ මට්ටමට හිත මෘදු භාවයට පත් කිරීම. හරි, ඊට පස්සේ ක්‍රමයෙන් මෛත්‍රී භාවනාව තවදුරටත් වැඩිම සිද්ධ කරන ආකාරයේ දක්වන්න තමයි ඊළඟ ගාථාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මිත්තංච සබ්බ ලෝකස්මින් මානසම් භාවයේ අපරිමාණං කියන ඒ පාඨය. ତොර මෙතනදී මේ මෙත්තා කියන වචනය විස්තර කරනවා. මිජ්ජති තායති ච ඉති මිත්තෝ. මේ කියන්නේ තමන්ට යහපත ඇති කරන අදහසින් මෘදු භාවයට සිනිදු භාවයට පත් තුන කියන අර්ථය තියෙනවා මිජ්ජති කියන තැන. ඒතර තමන් කෙරෙහි වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන්. ඒතර තමන්ට තව කෙනෙක් ගැන වෙන්න පුළුවන්. එතකොට හිත අධ්‍යාසය කියලා කියන්නේ තව කෙනෙකුට යහපතක් කරන්න ඕන කියන යහපත කිරීමේ අදහස තියෙන නිසා අපි මිජ්ජති කියන වචනේ යොදනවා. ඒ වගේම අයහපත වෙන්න තියෙන අයහපතක් තියෙනවා නම් ඒකෙන් රකින්නවා කියන අර්ථයෙනුත් මිත්‍රයා කියලා කියනවා. තමන්ට යහපත කරන සහ අයහපතින් වළක්වන කෙනාට අපි කියනවා මිත්‍රයා කියලා. ඒ කෙනාගේ තියෙන ස්වභාවයට අපි කියනවා මෛත්‍රිය කියලා, මෙත්තා. එතකොට මේ සියලු සත්ත්ව ලෝකයා කෙරෙහි මේ මෛත්‍රී චෛතසිකය මානසං කියලා කිව්වේ හිතේ චිත්ත සංප්‍රයුක්ත වූ, එහෙම නැත්නම් හිතේ යෙදෙන මෛත්‍රී චෛතසිකය වඩනවා කොහොමද? ප්‍රමාණයක් නැතිව ඒ අප්‍රමාණ සත්වයන් අරමුණු කරගෙන මේ මෛත්‍රී සිත වඩනවා කියන එකයි තේරුම. ඊට පස්සෙ කොහොමද මේ වඩන්නේ? උද්ධං, ඒ කියන්නේ ඉහලින්. මේකෙන් අදහස් කරනවා අරූප භවයේ දක්වා. අදෝ කියලා කිව්වේ එතකොට මේ භව තුන අතරින් යටම භවය කාම භවයයි තිරියං කියලා කිව්වේ රූප භවය ඒ අතරමැද තියෙන භවය. එතකොට අසම්බාදං කියලා කිව්වේ සීමාවක් නැතිව කියන එකයි. සීමාව කියලා දැන් මෙතන අසම්බාදං කියලා කියන්නේ බාධාවකින් තොරව සීමාවකින් තොරව කියන එකයි. එතකොට මේ සීමාව කියලා මෛත්‍රී කතාවෙදි කියන්නේ තරහකාරයට කියන නමක්. සීමා සම්බේධ කියලා අපි කතා කරන්නේ මතක ඇති. එතකොට සීමා නාම පච්චත්තිකෝ උච්චති. සතුරාට කියන නමක් සීමා කියලා කියන්නේ. එතකොට මේ සතුරා කෙරෙහි මෛත්‍රිය පැවැත්වුවාම මොකද වෙන්නේ? සීමාව බිඳුණා වෙනවා. අන්න එහෙමනම් සීමා සම්බේධයක් සිද්ධ වුණා වෙනවා. එතකොට මෙතන අසම්බාධං කියලා අදහස් කළේ මේ කෙනා මගේ තරහකාරයෙක් අමනාප කෙනෙක් කියන බෙදීම නැතුව සියලු කෙනා සියලු දෙනා කෙරෙහි මෛත්‍රිය වඩනවා කියන එකයි. අවේරං කියන වචනය තේරෙනවා වෛර රහිතව කියන එකයි. අතරින් පතරවත් අමනාපයක් එන්නේ නැතුව කියන එකයි තේරුම. සමහර විට මෛත්‍රී භාවනාව කරනවායි කියලා කෙනෙක් ඉඳගෙන කට කරගෙන යනවා. ටිකක් දුර යද්දී අමනාප කෙනෙක් මතක් වුණාම ආයි කේන් තියෙනවා. ආයි ටිකක් මෛත්‍රී කරනවා. ආයි ටිකක් වෙලා යද්දී අමනාප කෙනෙක් මතක් වෙලා ආයි කේන් තියෙනවා. එහෙමනම් ඒක නෙවෙයි මෙතනින් අදහස් කළේ. අවේරං කියලා කිව්වේ ඒකයි. අන්තරාන්තරාපි වේර චේතනා පාතු භව විරහිතං. අතරින් පතරවත් වෛරී චේතනාවක් ඉස්මතු නොවන විදියට මේ මෛත්‍රිය වඩන්න ඕන. අසපත්තං කියලා කියන්නේ විගත පච්චාත්තිකං තරහකාරයෙක් නැති මෛත්‍රී හිතක් වඩන්න ඕන. ඒකයි මේ කියන්නේ. එතකොට මේ මෛත්‍රී විහරණ තියෙන පුද්ගලයා මිනිස්සෙයින්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා. ඒ කෙනාට ඉතින් තරහකාරයෙක් නැහැ. ඒ නිසා ඒ කෙනාගේ හිත ඒ තරහකාරයෝ නැති බැවින් ඒ කෙනාගේ හිතට කියනවා අසපත්තං කියලා. තරහකාරී නැති මෛත්‍රී හිතක් කියලයි තේරුම. තොර කිටීම තේරුම තරහකාරයෙක් නැති වෛරී භාවයෙන් තොර මෛත්‍රී හිතක් වඩන්ඩ කියන එකයි තේරුම. හරි. ඊට පසුව මේකෙන් අදහස් කරපු අර්ථය අදිප්‍රේත අර්ථ වර්ණනාව මේ ගාථාවෙන්. දැන් මේ පද වශයෙන් එකිනෙක වචනවල අර්ථය තමයි ඔය පැහැදිලි කළේ. දැන් ඊට පස්සේ විස්තර කරනවා මේක ගැන. මොකක්ද මේ ගාථාවෙන් අදහස් කරපු අර්ථය? යම් මේ අප්‍රමාණ මෛත්‍රී හිතක් සියලු ලෝකයා කෙරෙහි වඩන්න කියලා කිව්වනේ, කොහොමද ඒක වඩන්නේ? උද්ධං අදෝච තිරියංච. ඊට පස්සේ විස්තර කරනවා ඉහලින් භවග්‍රය දක්වා. උද්ධං ඉහළම තියෙන ලෝකය මොකක්ද? මේ 31 තලයේ ධම්මීසායස්ම. මොකක්ද ඉහළම තියෙන ලෝකය? නේව සංඥා නා සංඥායතන කියන. අපි ඒකටම කියනවා තව නමක් භවග්ග භවග්‍රය කියලා. පැහැදිලිද? අන්න ඒ භවග්‍රය දක්වා ඉහළින් අදෝ යාව අවීචිතෝ. යටින් යටම තියෙන ලෝකය මොකක්ද? 31 තලයි. කවුද? රුචිර ධම්මායස්ම. අවීචිය. අදෝ යාව අවීචිතෝ යටින් අවීචිය දක්වා. තිරියං යාව අවශේෂ දිසා. එතකොට හරහින් සෙසු දිශාවන් සියල්ලටම. ඒ වගේම අර කලින් කියපු විදිහට ඉහලින් අරූප ලෝක, පහලින් කාම ධාතුව, මැද රූප ධාතුව කියන මේ මුළු 31 තලයම ඉතිරියක් නැතිව පතුරවමින් මේ මෛත්‍රී සමාධිය වඩන්න ඕන. මේ මුළු 31 තලයේ පුරාවටම හිත යවමින් මෛත්‍රී සමාධිය වඩන්න ඕන. මේ විදිහට වඩද්දි ඒ හිත අර බාධාවකින් තොරව, වෛරයකින් තොරව, තරහකාරයන් රහිත හිතක් වඩන්න ඕන. මොකද්ද මේ කියන්නේ? සම්බාධ වේර සපත්ත සපත්ත අභාවං කරොන්තෝ භාවයේ. තරහකාරයෙක් නැති වෙන ආකාරයටම මේ මෛත්‍රී හිත වඩන්න ඕන. තරහකාරයෙක් නැති වෙන විදියට. එතකොට මේ විදියට භාවනාව කරගෙන යද්දි හැම තැනකම මේ භාවනා හිතට ඉඩ ලැබෙනවා. අසුවල් කිනාව අරමුණු කළාම ඉඩ ලැබෙන්නේ නැහැ මෛත්‍රියට කියලා කතාවක් නැහැ. කාව අරමුණු කළත් මෛත්‍රියට ඉඩ ලැබෙනවා. මෛත්‍රිය වැඩෙන්න කලින් නම් මොකද වෙන්නේ? තරහ කෙනෙක්ව අරමුණු කළාම මෛත්‍රියට ඉඩ ලැබෙන්නේ නැහැ. කේන්තිය ඉස්මතු වෙනවා. හැබැයි මේ භාවනාව දියුණු කරගත්තු කෙනාට යම් යම් අරමුණක් ප්‍රමුණුනාද ඒ හැම තැනකම ඉඩක් ලැබෙනවා. ඒ හැම අරමුණකම මෛත්‍රිය වඩන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි අනෙක් අය කෙරෙහි තමන්ගේ තරහව දුරු කිරීම වශයෙන් අවෛරය වැඩෙනවා. ඒත් එක්කම තමන් කෙරෙහි අනිත් අයගේ තරහ දුරු වීමෙන් තමන්ට සතුරන් නැති තත්වයට පත් වෙනවා. මෙන්න මේ විදියරේ ඒ බාධා රහිත, වෛරය රහිත, සතුරන් රහිත අපරිමාණ වූ මෛත්‍රී සිතක් ඉහළත් ඉහළිනුත් ඉහළටත්, ඒ කියන්නේ භවග්‍රය දක්වා, ඒ වගේම අවීචිය දක්වා, ඒ වගේම අතරමැද සියලු ලෝක පතුරුවා ඒ පරිච්ඡේද තුනක් සහිත සියලු ලෝකයෙහි මේ මෛත්‍රී සිත වඩන්ඩ කියන එකයි තේරුම. පැහැදිලි ඇති නේද? ඊළඟට මේ මෛත්‍රී භාවනාවයේ වැඩීම දක්වලා ඒ මෛත්‍රී භාවනාවේ යෙදෙන කෙනාට විශේෂ ඉරියව් නියමයක් නැහැ කියන බව දක්වන්න තමයි තිට්ටං චරං විසින්නෝවා කියන ඒ පාඨය දේශනා කළේ. මේ විදිහට මෛත්‍රී භාවනාව වඩද්දී සෝ නිසීදති පල්ලංකං ආභුජිත්වා ආදී වශයෙන් ඒ ආනාපාන සති කමඨහනේ කියපු විදිහේ ඉරියව් නියමයක් කරන්නේ නැතුව කැමති පරිදි ඒ එක්තරා වේදනාවක් හරි එහෙම ඇති වුණොත් ඒ වෙනත් ඉරියව්වකින් ඒ වේදනා ආදිය, ඒ බාධා ආදිය දුරු කරමින් හිටගෙන හරි, ඇවිදිමින් හරි, ඉඳගෙන හරි, සැතපුණු ඉරියව්වෙන් හරි මේ භාවනාව වඩන්ඩ ඒ නිින්ද නිින්දටපත් නොවි ඉන්න කාලයේ පුරාවටම. කෙටියෙන් කිව්වොත් මේ සිහියෙන් කටයුතු කරන හැම වෙලාවකම මේ මෛත්‍රී භාවනාව වඩන්ඩ කියන එකයි මතක් කරන්නේ. ඊට පසුව තවත් විස්තරයක් කරනවා. ඒත් එක්කම මේ පාඩයෙන් ඒ වශීභාවය පිළිබඳවත් දැක්වුවා කියලා මේ තිත්තං චරං කියන වචනේ. එතකොට මේ වශීභාවයට පැමුණුණු මෛත්‍රී සමාධිය වඩන යෝගියා හිටගෙන ඉද්දිත්, ඇවිදිද්දිත්, ඉඳගෙන ඉද්දිත්, සතපොණු ඉරියව්වෙදිත් ඒ යම් ඉරියව්වකින් ඒ කැමැති කැමැති ඉරියව්වකින් මෛත්‍රී සමාධිය අදිෂ්ඨාන කරන්න ඒ කිනාට පුළුවන් වෙනවා. ඒත් එක්කම ඒ කිනාට මේ කිසිම ඉරියව්වක් අපහසු අන්තරාය කර වෙන්නේ නැහැ තමන්ගේ භාවනාව වඩන්න. මොන ඉරියව්වෙන් වුණත් භාවනාව කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒකෙදි කියනවා ඉතින් මේ යම් ආකාරයකට මේ මෛත්‍රී සමාධිය අදිෂ්ඨාන කරන්න කැමති වෙනවද ඒ තාක්කල් ඒ වීත මිද්දෝ මේක විගත මිද්ද කියලා අපේ ගොඩක් පොත්වල තියෙන්නේ. එතකොට ඒ නිදි නැතුව ඒ මෛත්‍රී සමාධිය වඩන්න පුළුවන්. ඒ කිනාට ඒ සමාධියටපත් වීමේ දන්ද භාවයක් පරක් වීමක් වෙන්නේ නැහැ. මේ කොයි අරමුණේ වුණත් පහසුවෙන් ඒ කිනාට භාවනාව කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ධ්‍යාන අදි වශී කරපු කෙනාට ඉතින් ඒ කොයි ඉරියව්වේදී වුණත් ඇති කරගන්න පුළුවන් ධ්‍යානයට සම්බන්ධින් පුළුවන් කියන එකයි කියලා තියෙන්නේ. ඒ මට්ටමට ඉතින් දියුණු කරගන්න කියන එකයි. ඊට පස්ව මේ මෛත්‍රී විහාරයට එහෙම නැත්නම් මෛත්‍රී භාවනාවට ගරු කිරීම වශයෙන් ඒ මෛත්‍රී භාවනාවට කොහොමද ස්තුති කිරීම වශයෙන් මේ මෛත්‍රී භාවනාව කියන්නේ වර්ණනා කිරීම වශයෙන් මෛත්‍රී භාවනාව වර්ණනා කිරීම සඳහා භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්මමේතං විහාරං ඉදමාහූ කියන ඒ පාඨය දේශනා කළයි කියනවා. ඒකේ තේරුම මොකද්ද? සුඛිනෝවා කේමිනෝ හොන්තු ආදී වශයෙන් පටන් අරගෙන ඒතං සතින් අදිත්තේය කියලා මේ විදිහට විස්තර කරපු මෛත්‍රී භාවනාව මේ ඒ විහාර කියලා හඳුන්වන හතර බෙදෑරුම් වූ විහාරයන් අතරින් දිව්‍ය විහාර, බ්‍රහ්ම විහාර, ආර්ය විහාර, ඉරියාපත විහාර කියන හතර බෙදෑරුම් විහාරයන් අතුරින් දෝෂ රහිත නිසා තමන්ටත් අනුන්ටත් යහපතක් කරන නිසා මේ ධර්ම විනයේදී බ්‍රහ්ම විහාර ශ්‍රේෂ්ඨ විහාර කියලා හඳුන්වනවා කියන එකයි තේරුම. එතකොට මේ මෛත්‍රී විහරණයට බ්‍රහ්ම විහාර කියන්න හේතුව දැන් විහරණ වර්ග හතරයි. දිව්‍ය විහාර, බ්‍රහ්ම විහාර, අරිය විහාර, ඉරියාපත විහාර කියන විහෙරණ එහෙම නැත්නම් හැසිරීම් හතරයි. ඒ අතුරින් නිදොස් නිසාත්, ඒ කියන්නේ දෝෂයන්ගෙන් තොර නිසාත්, තමන්ටත් අනුන්ටත් යහපතක් කරන නිසාත් මෙන්න මේ මෛත්‍රියට අපි බ්‍රහ්ම විහාර කියලා කියනවා. ඒකේ තේරුම මොකද? ශ්‍රේෂ්ඨ විහෙරණය කියන එකයි. ශ්‍රේෂ්ඨ විහෙරණය. එතකොට ඒ වගේ විහරණයකින් ඉතින් නිරන්තරව ඒකේ යෙදিলা හිටගෙන ඉන්න වෙලාව අනික් ක්‍රියාව පවත්වන අවස්ථාවවලදී ඒ නිදි නැතිව ඉන්න අවස්ථාවවලදී මෙන්න මේ සතිය මේ සිහිය අදිටන් කොට භාවනා කරන්න කියන එකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. කෙටියෙන් කිව්වොත් මේ කියපු විදිහේ ආනිසංස ලැබෙන මෛත්‍රී සමාධියේ හොඳින් යෙදিলা නිරන්තරව යෙදিলা කටයුතු කරන්න කියන එකයි මතක් කරන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දැන් මේ දේශනාව කරලා ඉවර වෙලා දැන් මේ මෛත්‍රී භාවනාව සත්ත්ව ආරම්මණයිනි, සත්වයෝ අරමුණු කරගෙන්නේ වඩන්නේ. එතකොට කෙනෙකුට ඒ සත්ත්ව දිට්ඨියක් ඇති වෙන්න, ආත්ම දිට්ඨියක් ඇති වෙන්න ආසන්නයි. ඒකයි මේ කියන්නේ සත්තාරම්මනත්තා අත්ත දිට්ඨියා ආසන්නා හෝති. එතකොට මේ මෛත්‍රී අරමුණ, එතකොට දිගට ඉන්න නියත සත්වයෝ ඉන්නවා කියලා වගේ කෙනෙකුට ආත්ම දිට්ඨියක් එහෙම සංඥාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ දිට්ඨි ඇතිවීමත් දුරුකරන අදහසින් ඒ භික්ෂූන්ට ඒ මෛත්‍රී ධ්‍යානය පාදක කරගෙන මාර්ග ඥානයන්ට පත්වීමට උපදෙස් ලබා දෙමින් තමයි භාග්‍යතුන් වහන්සේ දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන ඒ දේශනාව දේශනා කළේ කියලා කියනවා. ඔන්න ඊට පස්සේ විස්තර කරනවා කොහොමද දිට්ඨියකටපත් නොවි මේ භාවනාව විපස්සනාවට හරවා ගන්නෙ. එතකොට මේ මෛත්‍රී ධ්‍යාන විහරණයක් තිබුණද ඒ සමාධියෙන් නැගී හිටලා ඒ සමාධියේ තිබුණු යම්කිසි එහෙම නැත්නම් ඒ ධ්‍යාන සිතේ යෙදුණු යම්කිසි විතක්ක ਵਿਚාරාදී ධ්‍යාන ධර්ම වෙනවද? අන්න ඒ ධ්‍යාන ධර්මත් ඒ ධ්‍යාන අංගයන්ට වස්තු ආදී වශයෙන් උපකාරවත් වුණ රූප ධර්ම තිබුණද? අන්න ඒ කියන රූප ධර්මක් කියන නාම ධර්ම සහ රූප ධර්ම පරිග්‍රහ කරලා නාම රූප පරිග්‍රහය සිද්ධ කරලා මෙන්න මේ නාම රූප පරිච්ඡේදය සිද්ධ කිරීමෙන් පසුව සුද්ධ සංඛාර පුඤ්ජෝයන් නෛද සත්තුප ලබ්භති කියලා කියපු විදියට මෙතන තියෙන්නේ නාම රූප ධර්මවල එකතුවක් පමණයි. නියතව ඉන්න සත්වයෙක් මෙහි ලැබෙන්නේ නැහැ කියලා මෙන්න මේ දිට්ඨියකට පැමිණින් ඒ කියන අදහස හිතේ දරාගෙන එක දිගට ජීවත් වෙන සත්වයෙක් ඉන්නවා කියන දිට්ඨියට පැමිණෙන්නේ නැතිව අනුපිළිවෙලින් ලෝකෝත්තර සීලයෙන් සිල්වතික් බවට පත් වෙලා ඒ ලෝකෝත්තර සීල සම්ප්‍රයුක්ත භාවයෙන්ම එහෙම නැත්නම් මේ ලෝකෝත්තර විරති වලින් යුක්ත වුණ සෝතාපට්ටි මාර්ග සම්මාදිට්ඨිය කියලා හඳුන්වන සෝතාපට්ටි මාර්ග හිතේ යෙදුණු සම්මාදිට්ඨිය එහෙම නැත්නම් ප්‍රඥාව කියලා හඳුන්වන දර්ශනයෙන් යුක්තව දස්සනේන සම්පන්නෝ ඒ මාර්ග ඥාන ප්‍රඥාවෙන් යුක්තව ඊළඟට මේ වස්තුකාමයන්හි ගේදයක් එහෙම නැත්නම් ඇල්මක් තිබුණද ක්ලේශකාමයක් අප්‍රහීනව තිබුණද ප්‍රහාණය නොවී තිබුණද අන්න ඒ කාමයන්හි තිබුණු ගේදය එහෙම නැත්නම් ඇල්ම සකදාගාමි මග්ගයෙන් තුනී භාවයටත් අනාගාමි මාර්ගයෙන් අනවශේෂ ප්‍රහාණයටත්පත් කරලා කාමේසු ගේදං විනෙය්‍ය කාමයන් කෙරෙහි තිබුණු යම් කිසි ඇල්මක් තිබුණා නම් ඒ ඇල්ම සංසිඳුවාගෙන නහි ජාතු ගබ්බසෙයම් පුනරේති ඒකාන්තේම නැවත ගර්භසෙයාවකට පැමිණෙන්නේ නැහැ. ඒ කියන්නේ මව් කුසකට පැමිණෙන්නේ නැති තත්වයටපත් වෙනවා. සුද්ධාවාසයන්හි ඉපදිලා එහිම අරහත්වයට පැමිණිලා පිරිනිවන් පානවා කියන එකයි මේකේ තේරුම. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනාව අවසන් කරලා ඒ භික්ෂුන් වහන්සේලාට මතක් කළා භික්ෂුන් මහණෙනි වැඩම කරන්ද ඒ කැලෑවෙම වාසය කරන්ද මේ සූත්‍ර දේශනාව මාසයකට ධර්ම දේශනා කරන දවස් 8 ගෙඩිය ගහලා මේක සජ්ජහායනා කරන්ද මේ සූත්‍ර දේශනාවෙන්ම ධර්ම කතා කරන්ද සාකච්ඡා කරන්න අනුමෝදනා කරන්න මේ කමඨහනම ආසේවනය කරන්න වඩන්න බහුලීකృత කරන්න නැවත වඩන්න ඒ අමනුෂ්‍යයොත් අර භයංකර අරමුණු එහෙම දක්වන්නේ නැතුව ඉඳීවි ඒ වෙනුවට තමන්ට යහපතක් කැමැත්තෙන් හිත කැමැති අය බවට පත් වේවි කියලා භාග්‍යතුන් වහන්සේ අවවාද කළා. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට එහෙමයි ස්වාමීනි සාදු කියලා ඉතින් පිළිතුරු දීලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ප්‍රදක්ෂිණා කරලා ඒ කැලෑවටම වැඩම කරලා ඒ භාග්‍යතුන් වහන්සේගේ අවවාදයේ පරිදිම කටයුතු කළා. ඒ දේවතාවොත් මේ ස්වාමීන් වහන්සේලා අපට යහපත කැමති හිත කැමති පිරිසක් කියලා බොහොම ප්‍රීති සොම්නස් ඇතිව තමන්ම සේනාසනාදියත් අමදිනවරු සමහර මනුෂ්‍ය වේස අරගෙන ඉතින් ඇවිල්ලා සේනාසන අමදිනවා පෑන් එහෙමත් ගෙනල්ලා දෙනවා ස්වාමීන් වහන්සේලාට පිටි පරිකාරම ආදියත් කරනවා මේ පිට උලලා ඒ වගේ ඒ කටයුතුත් කරනවා ආරක්ෂාව හදලා දෙනවා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලාත් ඒ විදිහටම මෛත්‍රිය වඩලා ඒ මෛත්‍රී සමාධියම පාදක කරගෙන විපස්සනා අරඹලා ස්වාමීන් වහන්සේලා සියලුම දෙනා ඒ මාස තුන ඇතුළතදීම අග්‍රඵලය වූ අරහත්ත්වයට පැමිණිලා මහා පවාරණේදී විසුද්ධි පවාරණයෙන් පවාරණී කළා කියලා කියලා තියෙනවා. ඉතින් එතන ඊට පසුව මේ ගාථා දෙකකින් මේ තව කියනවා, ඒවං හි අත්ත කුසලේන තථාගතේන ධම්මිස්සරේන කතිතං කරණීය මත්තං කත්වානු භුය්‍ය පරමං හදයස්ස සම්තින් සන්තං පදං අபிසමෙන්ති සමත්ත පඤ්ඤා තත්මාහිතං අමත මබ්බුත මරිය කන්තං සන්තං පදං අபிසමෙච්ච විහෙරිතු කාමෝ විඤ්ඤෝ ජනෝ විමල සීල සමාධි පඤ්ඤා භේදං කරෙය්‍ය සතතං කරණීය මත්තං. මේකෙන් කෙටියෙන් කියන්නේ ඒ අර්ථයට දක්ෂ වූ තථාගති ධර්මීශ්වර වූ තථාගතීන් වහන්සේ විසින් ඒ කලයුතු මේ මේ දේවල් කලයුතුයි කියලා අවවාද කළානි. ඒ කියපු අවවාද අපි හොඳට හිතේ දරාගෙන පිළිපදින්න ඕන. අන්න ඒ විදියට පිළිපදිනවා නම් මේකද කියන්නේ මේ කොහොමද මේ වචනය වෙන් කරන්නේ කියලා කියමු බලන්න කවුරු හරි. අමතං අබ්බුතං අරිය කන්තං සන්තං පදං අபிසමිච්ඡ විහෙරිතුකාම. එතකොට ඒ භාග්‍යතුන් වහන්සේගේ අවවාදය අපේ හිතේ දරාගෙන ඒ අමෘත අබ්බුත ආර්යකාන්ත ශාන්ත පදය, එහෙම නැත්නම් නිවන. අමතං කියලා කියන්නේ මරණයක් රහිත, අබ්බුතං කියලා කියන්නේ පෙර නොවූ, පෙර අපිට අත්දකින්න නොලැබුණු කියන අර්ථයක් තියෙනවා. අරියකාන්තං ආර්යකාන්ත වූ, ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා මේ කැමති වෙන කියන අර්ථය තියෙනවා. ශාන්ත පදය වූ නිර්වාණය උපදවා සාක්ෂාත් කරගෙන වාසය කරන්න කැමති යම් කිසි ඥානවන්ත කෙනෙක් ඉන්නවද, ඒ කෙනා නිරන්තරව ඒ සීල සමාධි ප්‍රඥා අඛණ්ඩව ප්‍රගුණ කිරීම කළ යුතුයි. ඒ විදිහට අඛණ්ඩව මේ දේවල් නිරන්තරව මේ පුහුණුව සිද්ධ කරන්න කියන එකයි ගාථාවෙන් කියන්නේ. පැහැදිලි ඇති නේද? උස්සාරේත කියන එක නේද? මේකද? ඔව්. උස්සාරේත කියලා කියන්නේ මේ උස්හණින් කියනවා කියන එකයි. උච්චාරණය කරනවා කියන්නේ කියවනවා. උස්හණින් කියනවා. උ සර කියන වචන දෙකෙන්. උ උපසර්ග පූර්ව සර, සර ධාතුව. එතකොට සාරේති කියලා කියන්නේ අනිත් අයට ඇහෙන විදියට හඬගා කියනකට උස්හණින් කියනවා. ඒ කියන්නේ අරහත්ත්වයෙන් පවාරණය කරනවා. අරහත්ත්වයටපත් වෙලා පවාරණය කරනවා. හරි නේද එහෙමනම්? ඕමීනම් කියලා තියෙන්නේ දැන් කාලේ ඒ විදිහට කියවෙන්නේ නැහැ නේද? අපේ ප්‍රධාන තියෙන්නේ උපෝස්ත අපේ ප්‍රධාන දැනට කෙරෙන උපෝසත හතරයි. ඊට අමතරව මතක විදිහට පස්වෙනි දවස මම ඒක හරියටම බලලා කියන්නම්. ඔව්, එහෙම අර්ථයෙන් තමයි නේද? ඒත් හතරයිනේ එතකොට තියෙන්නේ. පක්ෂයකට දවස් හතරක් කියලා ඉන්න ඕන එක පක්ෂයකට. ඒතර ප්‍රධාන උපෝසත දෙකයි, අටවක සහ පසළොස්වක එක පක්ෂයක. ඊට අමතරව මතක විදියට පංචමිය ඊට පස්සේ අපහුව උපෝසථයට කලින් දවසද දන්නේ. තව පොඩ්ඩක් ඒක බලන්න ඕන. හරි නේද එහෙමනම්? හොඳයි, එහෙමනම් අපි අවසන් කරමු.